ආයිබෝවන් අද ටෝක්විච් චතුර තවත් විශේෂ ආරාධිතයෙක් සමග ඔබ දන්නවා මේ වැඩසටහන අපි පටිගත කරන්නේ ටිකක් වෙනස් විදිහකට වෙනස් දෙයක් කතා කරන්න පුළුවන් වෙනස් මානයක කතිකාවක් එක්ක ඉදිරියට යන්න පුළුවන් නම් ඉතින් අද මේ ආරාධනයට එක හේතුවක් තිබෙනවා යම්කිසි ස්ථානයක් සැඟ වෙලා තිබිලා හොයාගන්නේ නැතුව අතහැරිලා දාලා තිබිලා විනාශයට පාත්‍ර වෙලා ඒ ස්ථානේ හඳුනගෙන ජනගත කරලා ඒක තුලින් ආර්ථික හැදිලා ඒ ප්‍රදේශයට යම්කිසි දෙයක් වෙලා ස්ථානෙත් ආරක්ෂා වෙනවනා හොඳ දෙයක්නේ. ඒතර එවැනි ස්ථානයක් අවුරුදු 32ක් තිස්සේ බොහොම පරිස්සමට ආරක්ෂාකාරීව බලා කියා ගන්න අනිත් ඇයට ඒක දැක බලා ගන්න පැහැදෙන්න ස්ථානයක් බවට පත් කරපු කෙනෙකුට අපි මේ ආරාධනය කළේ ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේට අපි ආරාධනා කළා. උන්වහන්සේ තමයි ජාතික නාමල් උයනේ වනවාසි රාහුල හිමියෝ. අයිබෝන් නමස්කාර පූර්වක තෙරුවන් සරණයි. වහන්සේ
පිළිගන්නවා.
වනවාසි රාහුල රැ වෙන නම් නැද්ද?
මම නිතර දකින දෙයක් චතුර මේ වෙනස් දෙයක් කරන්න. වෙන වනවාසි රාහුල කියලා මෙහෙම රැවුල ටිකක් මේවා කරගෙන ඉන්න භික්ෂුවක් නෑනේ. මේ අර දෙමුලා කළ හාමුදුරන්ගෙන් පස්සේ ශ්‍රී ලංකා නායක හරන්ගෙන් පස්සේ ඒක මට හිතුණා අලුත් දෙයක් සමාජයට දෙන්න ඕනේ. අලුත් කැපී පෙනීමක් ඇති කරන්න ඕනේ. අලුත් අදහසක් යන්න ඕනේ මිනිස්සුන්ට. අලුත් වැඩපිළිවෙලක්, අලුත් මතයක්, අන්න ඒ වගේ වැඩපිළිවෙලක් නිසා ඉතින් මම වන කැලේ ඉන්න නිසා මම වනවාසි රාහුල කියලා නම තියාගත්තා. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ.
ඒ කියන්නේ ඔබ වහන්සේ සාසනයට ඇතුල් වෙලා කොහෙද මුල් ගම? ඒතර ගමත් එක්කනේ අපි කියන්නේ මෙහි රාහුල, අරහි රාහුල. ඒතර වනවාසි රාහුල කිව්වම මොකද එහෙම කොහෙද නිකාය කොහෙද පටන් ගත්තේ?
නෑ, මම 1964 ජූලයි මාසේ 25 වෙනිදා නාරම්මල ශ්‍රී සීලවති පෙරවණේ තමයි පැවිදි වුණේ. ඒ වගේම ඒ වෙනකොට මට අවුරුදු 10ක් විතර වගේ වෙනවා. ඉතින් පැවිදි වෙලා මම බොහොම කට්ට කාපු කෙනෙක්. බොහොම දුක් විඳලා කට්ට කාලා ගෙන්දගම් පොළොව පාගලා වෙට්ට පෙත්තලකම් කෛරාටික්කම් වලට අහුවෙලා පුදුම විදිහට සමාජයේ යකඩ සපත්තුවට පෑගිලා ඉඳලා ගොඩාපු මිනිස්සේ සුශක්තියෙන්.
ගොඩාවා කියලා කියන්නේ මොන පැත්තෙන්ද?
හැම පැත්තකින්ම. ඒ කියන්නේ ඔක්කොම මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මනස සැහැල්ලුව සතුටෙන් ජීවත් වෙන්නනේ. ඒකනේ බලාපොරොත්තු වෙන දේ. මට ඒක මං ඒක ලැබුණා. මම බොහොම සතුටෙන් බොහොම සැනසිල්ලෙන් ඔළුවේ බරක් නැතුව කෙනෙකුට ණයක් නැතුව මට නිදහසේ බුදියා ගන්න පුළුවන් පරිසරයක් මම අදාගත්තා. එතනින් මම හිතුවා මං බලාපොරොත්තු වෙන ඒක.
ඒ කියන්නේ දැන් අවුරුදු 32ක් වෙනවා නාමල් උයන ආරම්භ කරලා.
ඔව්.
එතකොට නාමල් උයනට ආවේ මොන අවුරුද්දේද? වයස කීයක් වෙනකොටද?
අවුරුදු 35යි.
ඒ කියන්නේ දැන් වයස 70ක්.
ඔය වගේ
ළඟට ඇවිල්ලා.
ළඟට ඇවිල්ලා.
එහෙම කියන්න බෑ.
ඔය ඉතින් අපේ හිත හොඳයිනේ. හදවත මොකද චතුර මිනිස්සුන්ට වාතය පිත සෙම මේ තුන කේන්ද්‍ර කරගෙන තමයි හැම රෙඩ රෝගයක්ම මිනිස්සුන්ට හැදෙන්නේ. ඒකට ප්‍රධාන දෙයක් තමයි ඉරිෂියාව, ක්‍රෝධය, වෛරය, මේ කියන අධික තණ්හාව, මේ සියල්ලක්ම එනකොට ගන්නකොට මනසට ගන්නකොට අර ඔක්කොම කුපිත වෙනවා. ඒ කියන්නේ ලෙඩ වෙනවා. ඒ කියන්නේ බෙහෙත් පෙති අවුරු ගණන් බොන්න ඕන. මට ඒක නෑ.
දැන් බෙහෙත් බොන්නේ නැද්ද?
මම මගේ අර කොලෙස්ටරෝල් තිබිලා අර මේ මොකද්ද අර මොනවද ඒව එකක් දැම්ම දෙකක් එච්චරයි. ඒත් මම වැඩි දැන් අවුරුදු 4-5ක් විතර මට ඉතින් එහෙම රෝගයක් නෑ ඉතින් වැඩි.
සීනියෙම නෑ.
නෑ.
එතකොට දැන් මෙහෙම පටන් ගත්තොත් දැන් ඔබ වහන්සේගේ කතාව දැන් ඔබ වහන්සේ එතකොට යකඩ සපත්තුවට පෑගිලා ඉඳලා බොහොම අමහාරුවෙන් ආපු ගමනක් කියලා කිව්වනේ.
ඔව්.
එතකොට දැන් ඔබ වහන්සේම සඳහන් කරනවානේ පටන් ගන්නකොටම මම මේ වෙනසක් දකින්න මම වෙනස් වෙන්න ආසයි. රැවුල වවපු වෙන කවුරුවක්වත් නෑ නේද කියලා.
ඔව්.
දැන් ඔහොම රැවුල වවන් ඉන්න පුළුවන්ද?
ඇයි බැරි? මොකද තහංචිය. කවුද තහංචි දාලා තියෙන්නේ?
දැන් වනවාසී භික්ෂුව, ආරණ්‍ය වාසී භික්ෂුව කියන කාර්යභාරයෙන් දැන් ඔබතුමා වහන්සේ ඇත්තටම ගත්තොත් ඔබ වහන්සේගේ වනවාසී නෑනේ. දැන් ආරණ්‍යගතත් නෑනේ.
ඔයා එක එක මොඩල් වලට මේ තක්සේරු කරන්න නෙවෙයි යන්නේ. මම එක මොඩල් එකක්. මගේ ජොබ් එක වෙනයි චතුර. ආරණ්‍ය හාමුදුරුවරු කරන ජොබ් එක වෙනයි. ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා කරන ජොබ් එක වෙනයි. වනවාසී රාහුල හිමියන් කරන ජොබ් එක වෙනයි. ඉතින් මේක මොඩල් තුනක්නේ.
අපි දැන් හිටියේ දෙකයිනේ. මම මේක යහනේ තව මැද්ද එකක් තියෙනවා.
නෑ 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 ඒක ඒක තමයි ඒක මම ඔයාලට පැහැදිලි කරලා කිව්වේ ඒකයි. ඒක ඒක අවබෝධ කරගන්න. ඒ කියන්නේ එක එක්කෙනා එක එක මොඩල්.
ඔබ වහන්සේ එතකොට ඒ කියන්නේ සමස්තයක් විදිහට ගත්තොත් සරලව කියනවා නම් මහන වෙලා ඉන් පස්සේ ප්‍රශ්නත් එක්ක වෙන කොහෙට හරි වඩිනකොට අහම්බෙන්ද ওই නාමල් වෙන දැක්කේ?
නෑ නෑ මම ඇත්තටම බොහොම මම එකයි මුලදී කිව්වා අපි මම බොහොම දුක් විඳපු කෙනෙක්. බොහොම මේ පැවිදි ජීවිතය කියන එක එපාම වෙලා හිටපු කෙනෙක්. ඒ වගේම මේ මොකද මම
ඒ කියන්නේ පන්සලත් එක්ක එපා වෙලිලද්ද තියෙන්නේ
නැහැ. නෑ මේක කවුරු හරි සැපයයි කියලා හිතනවා නම් පැවිදි ජීවිතේ මම දකින්නේ පෞද්ගලිකව එක සැපක් කියලා. මොකද අවුරුදු නාමල් වෙනට යන්න ප්‍රථම මම අවුරුදු 35 වෙනකම්ම අපි අනුන්ගේ දංකුඩ හුරුපයකනේ කළේ චතුර. අනුන්ගේ පන්සල්වල අම්බලම් පාළු මකපෙකනේ රැක් එකනේ උනේ. අපෙන් වැඩගත්තා මිසක්කා අපට උදව්වක් උපකාරයක් කළේ නැහනේ කවුරුවක්. අපට සහයෝගය දෙන්න හිටියේ නැහනේ කවුරුවක්. ඉතින් මම කල්පනා කරා අවුරුදු 35දී මම රණෝ පන්සලේ ඉන්න කාලේ ඔය නාමූකලාන කියලා මිනිස්සු කිව්වේ. ඉතින් නාමූකලානට මම ඇවිදලා රණෝ ගමේ තරුණ කීප දෙනෙක් එක්ක. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ මට දේවතාවක් මම ආවා. ඉතින් ඇවිදිලා තමයි උතන ආරම්භ කළේ. මම එතනදී එකක් පළවෙනි කාරණේ තමයි චතුර මම ගැන හිතුවා. ඒ කියන්නේ මට මැරෙන්න පැලක් හරි හදා ගන්න ඕන කියන ස්ථාවරයට මම ආවා පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මම කල්පනා කරපු දෙයක් තමයි මේ ස්වාභාවික සම්පත් මේ සුන්දර පරිසරය මේ නොයිඳුල් වනාන්තරය තුලින් යම් පණිවිඩයක් ලෝකයට රටට ජනතාවට දෙන්න ඕන කියන එක. මේක අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කොට ආරක්ෂා කරලා තබන්නට ඕන කියන අදිෂ්ඨානය මාතුල තිබුණා.
ඒ කියන්නේ ඔබ වහන්සේට මැරෙන්න පැලක් හරි ඕන හින්දා තමයි එක පළවෙනි අර්ථයෙන් පැමිණෙන. ඉතින් එහෙම බැලුවම ගිහියෙක් වගේම නේ හිතන්නේ.
ඒ කියන්නේ ඔයා පුතුම කතානේ චතුර කියන්නේ. ඔයා
පුතුම ඉතින් පන්සලේ පැවිදි වුණාන් පස්සේ පන්සලේ වාසය කරනවා.
ඔයා හිතනවා නම් ඔයා කල්පනා කරන්නේ පළවෙනියට ඔයා ගැනද තව කෙනෙක් ගැනද? මට ඒක කියන්නකෝ.
මම ගිහියෙක් නේ හාමුදුරනේ.
ඉතින් ගිහිකම පැත්තක දාන්න. ගිහි යකුඩෝ මම සිවුර පොරව ගත්තා කියලා ඔයා හිතාන ඉන්නවද? මම මේ සර්වතෝපත්‍ර විච්ච කෙනෙක් කියලා.
නෑ ඉතින් දැන් මම කියන්නේ හාමුදුරනේ දැන් ඔබ වහන්සේලා ඔක්කොම අත්හැරලා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගිහිල්ලා
ආය ගමන් යනවා කියලා අපි එපා චතුර මමත් එක්ක මේකෙදි ඔයා නිකන් මාව මොට කරන්න එන්න එපා. එහෙම නෙමෙයි මම මේ කියන්නේ. මම සිවුර පොරව ගත්තට ඔයාගේ වගේ හැංගීම් ගිහියන්ට වගේ හැංගීම් දැනින් තියෙන කෙනෙක්. ඉතින් මම කැමති නැද්ද සුවාදීනව සම්බෝලයි මතු විහාරි කාලා නිදහසේ මැරෙන්න?
ඒ හින්දා මගේම කියලා තැනක් හදාගන්න තමයි
ඔබ වහන්සේ. මම මොකටද අනුන්ගේ පැල් රකින්නේ? අනුන්ට අතරතිකම් බැලම හේලකම් කරන්නේ ඇයි? මට හැකියාව තියද්දි මට ශක්තිය තියද්දි මගේ ආත්ම විශ්වාසයක් තියෙනවා, මගේ දැක්මක් තියෙනවා, මගේ ප්‍රතිපත්තියක් තියෙනවා, මගේ ක්‍රමවේදයක් තියෙනවා, මගේ දර්ශනයක් තියෙනවා. ඉතින් එහෙම එකේ මං ඇයි තවදුරටත් එහෙම කරන්නේ?
මෙහෙම ගත්තොත් ඔබ වහන්සේ පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. එතකොට ශාසනය තුල වෙනත් පන්සලක එහෙම ඉන්නවා කියලා කියන්නේ ඒක පීඩාකාරී දෙයක්. يعني පුංචි දරුවෙක් ඇවිල්ලා මහන වෙලා සාමණේරයන් වහන්සේ නමක් විදිහට සසුනකට ඇවිල්ලා ඉන්පස්සේ උපසම්පදාව දක්වා අනුන්ට බත් බෙද බෙද ඉන්නවා, බත් ගිලගිල ඉන්නවා, දාන් කුඩ කකා ඉන්නවා කියලා කියතන එක. ඒ කියන්නේ ඒක එතන හැදෙන්නේ නැද්ද? ප්‍රැක්ටිස් එකක් Tamange ජීවිතේ ඉදිරියට ගෙන යන්න දැක්මක් ආගම හදාරන්න අවස්ථාව ඒව හම්බ වෙන්නේ නැද්ද?
ඒ කියන්නේ මම චතුර මේකෙදි මම ඔයත් එක්ක කතාවට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ මොකද එකක් තමයි උඩ බලාන කෙල ගැහුවාම මූණටමනේ වැටෙන්නේ. ඒකත් තියෙනවා ඔයාගේ පැත්තෙන්. ඔයා සාධාරණයි, ඒක කිසි තර්කයක් නැහැ. හැබැයි කවුරු හරි හිතනවා නම් මේ සියලු දේම සර්ව සම්පූර්ණයි ලොකු සතුටක් විඳින්නේ කියලා කියනවා නම් එතන මම නැහැ.
ඒතොර දැන් ඔය හොඳට පන්සලේ ඉන්න පුළුවන්කම තියෙද්දි ස්වාමින්වහන්සේ නමක් විදිහට ප්‍රශ්නයක් නැතුව දානෙත් හම්බ වෙද්දි මොරගහක් උඩ ඇවිල්ලා රැයක් නවතින්න තරම් හේතුවක් හදාගන්න, ඒ කියන්නේ වෙන මැටි වලින් හරි පොඩි ගයක් හදාගෙන ඉන්න හිතුන්නේ නැද්ද? ඔක පාට ඇවිල්ලා තරහ වෙලා ආපු ගමනක්ද
මේක? නෑ නෑ තරහ වෙලා ආපු ගමනක් නෙමෙයි. ඔයා කියන්නේ මේ අක්කර 2000ක් පමණ අලිකටු ගහන වනාන්තරයට ඇවිදිලා කිසිම සෞසරණක් නැතුව මොරගහක් උඩ මේ අලි යන පාරේ මැද්දේ මොරගහක් උඩ මේ පැලක් හදාගෙන ඉඳී මගේ ආරක්ෂාව පතා. එතනින් පස්සේනේ මම බිමට බහින්නේ.
එතකොට මේ එතකොට ඔය තියෙන රෝස තිරිවාණ කන්ද කියන කතාව පැත්තක තියලා ඔබ වහන්සේ හිටියේ මේක ඇත්තම නාමල් වෙන කියන තනත් එක්ක වාසය කරනවා කියන
මට පැහැදිලිව පැහැදිලි ඇත්තට මේක මම අදත් ඒක මේ සිහිපත් කරනවා ඩයස් කියලා හිටියා මහමැලි ඒ කාලේ හිටපු මහත්තයෙක් ඒ මහත්තයා උතන බලන්න ඇවිදිලා මම හිතන්නේ මේ මහත්තයා තමයි කිව්වේ මේ වගේ මේක ඉතාමත්ම වටිනා පාෂාණයක් කියලා ඊට පස්සේ මම හිතන්නේ කිව්වට මන් දන්නේ නැහැ විදුසර පත්‍රේ පළවෙනි පිටුවේ මේ විශාල ආතිකල් එකක් ලියලා ඊට පස්සේ තමයි මේක ඇත්තට මමත් දැනගෙන හිටියේ නැහැ මේ තරම් වටිනාකමක් මොකද මිනිස්සු කිව්වේ මේක ලුණුගල් දෙබල කියලානේ මොකද ලුණු කැට වගේ කැඩි කැඩි වැටෙනවා අදටත් එහෙමයි ලුණුගල් දෙබල කියලා කිව්වේ මිනිස්සු එච්චර මෙච්චර වටිනාකමක් තියෙන බවක් තේරුම් ගත්තෙත් නැහැ මේ වනාන්තරයේ මෙහෙම වටිනාකමක් තියෙන බවක් තේරුම් ගත්තෙත් නැහැ ඉතින් කොහොම හරි මම ආවට පස්සේ තමයි ඕක ලෝකෙට මට ගෙනියන්න හැකියාව ලැබුණේ. හැබැයි ඒකට චතුර මම මේ වෙලාවේ කියන්න ඕන මාධ්‍යයක් හැටියට එදා 1991 ඉඳලා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මට මේ වෙනකොට උර දුන්නා. මෙතෙන්ට එන්න මට උර දුන්නා. අද ඔයත් එක්ක මේ සාකච්ඡා කරන්න පුළුවන් පරිසරයක් මට හැදුනේ ඒ දැනුවත් වීම නිසා. ඉතින් ඒක ගැන මම කෘතවේදීත්වයෙන් සිහිපත් කරන සියලුම ආයතන
මම මතකයි ඒ කාලේ ධම්මසිරි ගමගේ මහත්මයා වගේ පවා මේ සම්බන්ධයෙන් ඉල්ලි අපි පොඩි කාලෙත් ඉතින් අපි ඒව දැන කියාගත්තේ තුමලගෙන් ඒ දේවල් ගැන සතුටුයි. දැන් එතකොට ඔබ වහන්සේ මේ ආයතනයක්ද මේක පන්සලක්ද මේක හිමිකරුද බාරකරුද
කවුද මේගේ? නෑ මෙතන මම නිර්මාතෘවරයා සහ මම මේකේ මුරකාරයෙක් පමණයි. මම මෙහි අයිතිකරුවෙක් නෙමෙයි චතුර. කවුරු හරි කියනවා නම් මේක මගේ අම්මගේ අප්පාගේ බුද්ධලේ නෙමෙයිනේ. මම නිතර හිතන දෙයක් තමයි මම සෝබාදහමට බොහොම ගරු කරන සෝබාදහම ගැන විශ්වාසය තියෙන කෙනෙක් අනික් ඒවට වඩා ඉතින් ඒක නිසා සෝබාදහමෙන් මගේ ජීවිතේ ගොඩ යන්න මට මග හදලා දීපු මගක් හැටියට මම දකිනවා ඔයත් ඔය මාධ්‍යවේදී ඔය මෙහෙවර කරන්නේ ඔයාට සෝබාදහමෙන් දීපු දේ ඔය ඔයා ඉගෙන ගත්තට ඔයාට සුබාදහමින් දීපු දේ ඔයාගේ පැවැත්ම වෙනුවෙන් මටත් පැවැත්ම සඳහා ජාතික නාමල් වෙන කියන නමින් මගේ පැවැත්ම ගැන හිතලා ඔබ මෙතනින් මේක ඉස්සරහට ඵලයන් කියලා සුබාදහමින් මට දායාද කළා. ඉතින් මම මගේ ජීවිතයේ තියෙන තාක්කල් මම මේකේ ආරක්ෂා කරනවා රැකවර මුරකරුවෙක් විතරයි.
දෛවෙද සුබාදහමද මොකද්ද මේ
දෛවයත් ඕනේ මිනිහෙකුට සුබාදහම මිනිහෙකුට දෛවය අවශ්‍යයි. ඔතෙන්ට ඔයාට එන්න බෑනේ දෛවය නැත්තම්. තවිනියෙකුටත් එන්නේ තවත් චතුර කෙනෙක් හැදෙන්න බෑනේ බෑ එහෙම වෙන්න බෑ ඒක තමයි දෛවය දෛවය හැබැයි සෝබාදහම නැමැති ඔයා අපි හැම කෙනාම සෝබාදහමේ නිර්මාණනේ චතුර
හම්දු බුද්ධාගමේ මෙහෙම කියනෝ නේද ඒ කියන්නේ මම මහන්සි වෙලා මම වැඩ කරගන්න ඕන කියලා මට දෛවය දෙයි කියලාවක්වත් මගේ හරුමේ කියලා හිතන්නවක්වත් මගේ සසර කියලා හිතන්නවක්වත් එහෙම නෙමෙයිනේ කියන්නේ උගන්වන්නේ.
ඉතින් මම දෙයියනේ මම අවුරුදු 22ක් කකුල් ගෑවන්නේ. ඉතින් අදටත් මේ ඇවිදිලා මේ කකුල් ගන්නේ ඇයි? උත්සාහය, කැපවීම, වාසනාව. ඔය වාසනාව තිබුණාට ගෙදරට ලැබු දියන් හිටියට හරියනවද? උත්සාහය නැත්තම් කැප වෙන්න බැරි නම් මිනිහෙකුට ජීවිතේ පවතින්න පුළුවන්ද? බෑ. ඒ වගේ තමයි මමත් කැපවීම කළා. ඒකයි අද මම ඒ අස්තැන්න මම නෙලා ගන්නවා නේ.
යන්න අමල් වෙන කියන්නේ වෙනම ප්‍රොජෙක්ට් එකක්
ආවා. ඔව් ඇත්තටම මේ ලංකාවේ වෙන නැහැ නේ. දැන් නා ජාතික නාමල් වෙන කියලා දෙකක් නැහැ නේ ලංකාවේ එකයි තියෙන්නේ.
ඒ කියන්නේ හාමුදුරුවෝ දැන් ඒ කියන්නේ මේක මාකටිං වැඩ එහෙම නැත්නම් PR වැඩ ඒවා ඉගෙනගෙන නෙමෙයි කෙලින්ම නිකන් මේ ඒ කියන්නේ සෙන්ස් ඒ කියන්නේ හිතෙන විදියට දැනෙන විදියට වැඩේ කරා මාධ්‍ය හම්බ වෙනවා කතා කරනවා යනවා හැම වෙලාවකම උත්සවයක් වුණා හරි දාගන්නවා හාමුදුරු එනවා කතා කරනවා එහෙම නිකන්
නෑ ඒක තමයි මං කිව්වේ ඒක ඒ අවශ්‍යකෙන් දැන් කෙනෙකුගේ උපතින් ආපු දක්ෂතාවයන් තියෙනවා ඒවට කාටවත් හරස් වෙන්න බෑ ඒ දක්ෂතාවයන් හැබැයි සබදාහමෙන් සියල්ලංග සම්පූර්ණ කරන්නේ නෑ ඒක තමයි න්‍යාය ඕනම කෙනෙකුට දැන් මට ඉංග්‍රීසි යන්තම් මම ඉංග්‍රීසි හරියට දැනගෙන හිටියනම් මම මුළු ලෝකෙම ග්‍රහණයට ගන්නවා නාමල් වෙනට මට ඒක කරන්න බෑ දැන් ඒක මට සෝබාදහමෙන් දීලා නැහැ මට සෝබාදහමෙන් දීලා තියෙන්නේ උඹට යන්න පුළුවන් මේ මට්ටම ඵලයක් උඹට ඒකට අවශ්‍ය කරන එක කෙනෙකුගේ සහයෝගය ගනි ඒක තමයි සුබදාම යටි.
අපි කොහොම හරි දැන් මේ ස්ථානයේ ගොඩනගලා ඔක්කොම කරලා දිනවා. ඔබ වහන්සේ එතකොට චරිතයක් විදියට එක එක වෙලාවට එක එක ආందోళනාත්මක ප්‍රකාශ කරනවනේ සෑහෙන. ඒ ඇයි ඒකේ චරිත ස්වභාවයද එහෙම නැත්නම්
නැහැ මොන වගේ මේවද?
ඔබ වහන්සේ සඳහන් කරා අර යොහානි අපේ ගායිකාවට රණු මොණ්ඩාලට වෙන දේ තමයි වෙන්නේ කියලා.
ඔව්. ඒක ඉතින් වෙනානේ.
කොහෙද වෙලා තියෙන්නේ?
මොකද වෙලා නැත්තේ?
එයා ලෝකෙ වටේම යනවා ෂෝස් කර කර
හොඳයි. නෑ නෑ. ඒ ඔයා දකින විදිය. ඔයා මෙහෙම නිජතුර මම මේ 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 කෙනෙකුගේ දෛවය කියන එක වාසනාව කියන එක තියෙන්නේ ටික කාලයයි. පක්ෂය රජ කරන්නේ බොහොම ටික කාලයයි. ටක් ගාලා වැටෙනවා. හැබැයි ඒ වැටිලා ආයේ නැගලා එනවා සමහර විට. හැබැයි ඊට පස්සේ ආපහු බිඳුවටම වැටෙනවා. එතනින් එහාට නැකටින්න බෑ. ඒක තමයි මේ 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 ලෝකේ විශ්වේෂ බලය ඒක තමයි.
ඒ කියන්නේ බිඳුවටම වැටෙනවා කියන්නේ මිය යනවා කියන එකද?
නෑ නෑ මිය යනවා කියන එක නෙමෙයි. දැන් ඉතින් බලන්නකෝ අපේ අපේ ජනප්‍රිය ලෝකේ අපේ රටේ ජනප්‍රිය චරිත කෝ සමහර චරිත. හාමුදුරුවන්ගේ චරිත කොයි? ගිහියන්ගේ චරිත කොයි? දේශපාලඥයන්ගේ චරිත කොයි? ලේකකින්ගේ චරිත කොයි? සංගීතඥයන්ගේ චරිත කොයි? කොයි?
කියන්නේ දෙපාරයි ද උඩ නැගින්නේ.
බොහෝ විට. එතනින් එහාට යන්න අමාරු. ඕනම කෙනෙකුගේ ධනය බලය තියෙන්නේ પરම්පරා තුනයිනේ.
ඔබ වහන්සේගේ දැන් දෙවෙනි පාරටත් දැන් උඩට නැගලක් තියෙන්නේ.
නෑ නෑ දෙවෙනි පාර නෙමෙයිනේ මගේ දැන් මේ පළවෙනි පාරනේ.
මම මෙතනින් වැටුණා තව පාරක් පුළුවන් ඒ
කියන්නේ. නෑ නෑ මම වැටෙන්නේ නැති බව මගේ හෘද සාක්ෂිය දන්නවනේ.
ආ එහෙම වැටෙන්නේ නැතුව යන අයත් ඉන්නවා.
ඉන්නවා 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 ඒ කලාතුරකින්. හරි කලාතුරකින්. සමහර එක්ක ඉන්නවනේ එක පාට පිම්බිලා ටුක් ගාලා පුපුරලා ගැහිලා එනවා. මම ඒක නෑ මම තේරුම් අරගෙන තියෙනවා. මම මොකද පැදුරේ ඉඳලා බංකුවට නැග්ගා. බංකුවේ ඉඳලා පුටුවට නැග්ගා. පුටුවේ ඉඳලා මම දැන් මේසේ ඉන්නේ. දැන් මම කැමතිද? මම කැමති නෑනේ මේසේ ඉඳලා බහු පැදුරට වැටෙන්න.
يعني තව 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 සරල විදියට කියනවා නම් මුලින් පයින් ආවා ඊට පස්සේ හිටියා ඊට පස්සේ පොඩි කාර් එකක් ගන්න නැති කොහොම හරි ඇවිල්ලා දැන් අද BMW එකටම ඇවිල්ලා ඉන්නේ.
ඔය එතකොට මෙහෙමනේ මම ඉස්සෙල්ලාම පයින් ගියා කකුල් දෙක ගෙවෙනකම්. පුට් සයිකලේ පස්සේ පැත්ත ගෙවෙනකම් පැදලා මේ ළමයි මාව අරගෙන ගිහිල්ලා තියෙනවා. ට්‍රැක්ටරිය වල ගියා, ලොරිය වල ගියා, බයිසිකල් වල ගියා, වෑන් වල ගියා, කාර් වල. ඉතින් මම දැන් BMW කියනවා. ඉතින් මොකක්ද තියෙන ප්‍රශ්නේ?
හොඳයි.
සතුටු වෙනවා මිසක් දැන් ඔය එකට බයිනවා එක 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 දේවල් කියනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ කුහකගමනේ ඔය චතුර ඔයා තව කෙනෙක්ව විවේචනය කරනවා කියලා කියන්නේ ඔයාට ඔයා කරන්නේ ඒ පුජ්‍යලයව මිලියන ගානකින්වත් ලබා දෙන්න බැරි ප්‍රසිද්ධියක් ඔහුට ලබා දෙනවා කියන එකනේ. ඇත්ත කතාව ඒකනේ. මොකද එකක් තමයි ඒ දැන් අර තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ ඇයි තමන්ගේ තියෙන කුහකගම. නමුත් හැබැයි ඒ මිනිහගේ අධ්‍යයනය කරලා බලන්නකෝ ඒ මිනිහගේ මේ 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 තමයි මොකද්ද කියලා. ඒ මිනිහා එතනම එතනම ඒ මිනිහට ඔලුව උස්සන්න බෑ.
හමුදුනේ දැන් ඒ කියන්නේ ඔබ වහන්සේගේ වෙනස තේරෙනවනේ වාහනවල යනකොට ඒ සැප පහසුව දැනෙනවා ඒ පහසුව ඒකට කැමති.
කැමති නෙමෙයි මම මම පයින්ුත් යනවා. මම මේ දැනුත් බස් එකෙත් යනවා. මම වාහනෙත් යනවා. ඒක තැනට උචිත විදිහට.
දැන් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය යන BMW එකක් ඕනද ඇත්තටම?
නෑ අවශ්‍ය නෑ.
එහෙනම් මොකටද මේක ගත්තේ? ගත්තද දුන්නද හම්බුණාද මොකද්ද
උනේ? නෑ නෑ ඉතින් ඇත්තටම ඉතින් මම මේ වාහන 25ක් විතර පාවිච්චි කරපු මිනිහෙක්.
එහෙමයි.
මේ 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 බලු දුක් ඉඳලා කට්ට කාලා මේ අපි දැන් අද මේ BMW වාහනේ යනවා. ඉතින් මොකෝ තියෙන ප්‍රශ්නේ? BMW එකයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි සම්බන්ධ කරන්නේ කොහොමද ඔයා?
නෑ මං ඒක කල්පනා කරේ දැන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේට කාර්යභාරයක් තියෙනවනේ. ඒතර භික්ෂුන් වහන්සේ පාවිච්චි කරන්න ඕන මොනවද, වැඩ කරන්න ඕන මොන විදිහටද, රජතන් ජාත රූපඤ්ඤ කියලා ඉවරලා සදහන් කරනවා අංගුත්තර නිකායේ. ඒතොට ඒ
කියන්නේ ඔයා ඔය
මම බලන්නේ නෙමෙයි මම මම මේ කියවපු දේවල් මම
යන්නේ. ඔයා මට කියන්න එන්නේ ඔයා ඕක මට මගෙන් නෙමෙයි අහන්න ඕනේ. මේ රටේ ප්‍රබල ඔය හාම ඉන්නවනේ දැන් ඔයා අසුරු කරන සාකච්ඡා කරන විවිධ විවිධ මාධ්‍ය වලට මෙහෙ ගෙන්නන ඊයෙන් මේ බය ඕක අහන්න මේ 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 සොක්කෙක් එක්ක ඕක අහලා හරි යනවද?
නෑ ඔක්කොගෙන් මහන්න ඉතින් හම්බ වෙන්නේ නෑ හම්බ වෙන අවස්ථාව ගන්න නෑ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි මං කියන්නේ සැප විඳින්න ඕන ඒ ලැබෙගම
මේක ප්‍රශ්නයක් නෑ නමුත් මෙහෙමයි මෙහෙමයි චතුර මේ මේ බෞද්ධ දර්ශනය කියන එක චතුර මතක තියාගන්න හොඳට මම දකින පෞද්ගලික මගේ මතේ තමයි සැප විඳින්න ඕන හැම කෙනාම කණ්ඩ බොණ්ඩ ඔයාට දරුමල්ලු හදන්න ඕන යාන වාහන තියෙන්න ඕන ලස්සනට ජීවත් වෙන්න ඕන මිල මුදල් තියෙන්න ඕන මේ සියල්ලම හාමුදුරු කෙනෙකුටත් තියෙන්න ඕන මම කියන්නේ කණ්ඩ බොණ්ඩ නෙමෙයි දරුමල්ලු හදන්න නෙමෙයි හැබැයි මේවා අල්ලා බදා ගන්න නැතුව ජීවත් වීමේ මානසිකත්වයක් මේ පුජ්‍යලයට තිබෙන්න ඕන එතන තමයි බෞද්ධ දර්ශනය කියලා මම කියන්නේ
හම්දේ දැන් ඔබ වහන්සේ කිව්වට බෞද්ධ දර්ශනයේ තියෙනවනේ මේක කියලා මත්පැන් පානය කරන්න බෑ
ඔව්
මෛතුන්‍ය සේවයේ නිරත වෙන්න බෑ ස්වාමින් වහන්සේ නමකට. රන් රිදී මිල මුදල් පාවිච්චියේ බාර ගන්න බෑ.
ඔයා මේ මගෙන් අහන්නේ මේ මම කරනවා.
නෑ නෑ මම කියන්නේ ඔබ වහන්සේ හිතනක නෙමෙයිනි බුද්ධ ආගමේ තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙන්නේ තියෙන්න ඕන.
ඔව්.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
මේවා චතුර. මේවා එක් එක්කෙනාගේ බඩගෝත්‍රවාදී ආගම් ක්‍රමයට හරවගෙන තියෙන්නේ. ඇත්ත කතාව ඒකනේ. මේ රටේ මේ සියලුම ආගමක ශාස්ත්‍රූවරුන් වහන්සේලා කාටවත් අයහපතක් කියලා දුන්නද? බුදුහාමුදුරන්ගේ දර්ශනය මේ ගමන් මගක් නෙමේද? යහපත් ගමන් මගක් නෙමේද? ඒ ගමන් මග ජීව ගත කරන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයා ਸਰව සම්පූර්ණ පුජ්‍යලෙක් කියන එක තමයි මගේ පෞද්ගලික මතය. අනිකුත් ආගම්වල නායකයොත් මේ ආගම්වල ශාස්ත්‍රූවරුත් සියලු දෙනා ඉගැන්වේ මිනිසුන්ගේ යහපතක් අපි සිංහල අපි සබදාහමේ නිර්මාණනේ ඔයා මෙන්න මේ ටික හිතන්නකෝ අපි ඉපදුනාට පස්සේ නේද සිංහල උනේ බෞද්ධ උනේ කතෝලික උනේ මුස්ලිම් උනේ දෙමළ උනේ මේ හැම දෙයක්ම උනේ අපි සබදාහමේ නිර්මාණයෙන් හැබැයි සිංහල බෞද්ධයෝ ගැන කතා කරුවාම ඒක ගැන කතා කරුවාම නමුත් අපි මානව වර්ගය එකයිනේ මේක අපි තේරුම් ගන්න එපාය මේ සියල්ලම ඇති වෙනවා නැති වෙනවා. ඕකනේ අතහරති. මේක තේරුම් ගන්න එපාය. මේක මේ සමාජය තුළ මිනිස්සු කොච්චර දුරට මේවා තේරුම් ගන්නවද කියන එක මට ප්‍රශ්නයක්.
කොහොම හරි දැන් අපි සමහර වෙලාවට වැඩසටහන බලන පිරිස හිතන්න බලන්න මේ මඩයි මේ මඩ ගැහිලි මේවත් එක්කද කතා ගන්න කියලා එහෙම කතා වන්නේ මේ විවෘත කතාවක් ස්වාමීන් වහන්සේගෙන් ඕන දෙයක් විමසන්න පුළුවන්. අපිට උන්වහන්සේ කරන මේ සේවය වැදගත් වෙනවා මේ ස්ථානයේ රැක බලා ගැනීමෙන්. දැන් එතකොට මේක මධ්‍යම සංස්කෘතික අරමුදලට බාර කරලා තියෙන මේ
ස්ථානය. බාර බාර. නීත්‍ය 2018 ඉඳලා මම මේක බාර
දුන්නා. ඒතර වෙන ස්වාමින් වහන්සේලාට ඇවිල්ලා මේක බාර ගන්න හිම දේවල් එහෙම කරන්න බෑ. ඔබ වහන්සේගෙන් පසු
මේ නෑ නෑ මගෙන් පස්සේ ඉතින් ආවත් කමක් නෑ මට නාවත් කමක් නෑ මගේ ජීවිත කාලේ මම කවුරුවකට කාරවත් බලේ පැවරීමක් කරන්නෙත් නෑ. මට එහෙම මම ඒකයි කියේ මගේ මම අයිතිකාරයෙක් නෙමෙයි මෙහි මුරකරුවෙක් පමණයි කියලා. ඉතින් ඒක නිසා මට කළු බල්ලෝ කෑවත් කමක් නෑ වරනට පස්සේ.
අක්‍ර 300ක්ද තියෙන්නේ නාමල
2000යි
2000යි. එතකොට සම්පූර්ණයෙන්ම නාගස් විතරක් තියෙන ප්‍රමාණයද මේ ගලත් සමග පාෂාණ
රෝස
දිවණක් අන්දත් එක්ක. එතකොට මේ තියෙන ස්ථානේ වටේට ආක්‍රමණයන් සිදු වෙනවද එහෙම නැත්නම් මේක රැකලා තියනවද?
ඇත්තටම මම ඒ ගැන ප්‍රදේශවාසී ජනතාවට නාමල් වෙන වටා ඉන්න ජනතාවට බොහොම හෘදයාංගම ගෞරවය මම මේ වෙලාවේ පුද කරනවා. කවදාකවත් කෙනෙක් අනවසරෙන් ඇතුල් වීමට තත් කරන්නේ නැහැ. ඒ වගේම දර කෑල්ලක් බෙහෙත් ඖෂධයක් හොයාගන්න ඕන නම් මේ මිනිස්සු මාව හම්බ වෙලා මාව දැනුවත් කරලා තමයි කටයුතු කරන්නේ. ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක ගැන මම සතුටු වෙනවා.
මේ පරිසරය පිළිබඳව ඇගීමක් කරලා තිබෙනවද? මෙතන තියෙන නාමුක්ෂයන් කොච්චර විතර පරණයිද කියලා?
පරණයි කියලා කියන්නේ අවුරුදු 1500කට වැඩි.
ඒ සම්බන්ධ පරීක්ෂාවක් කරලා දෙනවා.
පරීක්ෂාවක් කරේ නැහැ. නමුත් ඔය විවිධ ශාස්ත්‍රවල උදවිය මෙතෙන්ට එන නිසා ඒ අයගොල්ලන්ගේ මොකද නාගහ කියලා එක කියන එක චතුර හැදෙන්නේ බොහොම හිමින්. බොහොම හිමින් හැදෙන ශාකයක්. ඒ වගේම සවිශක්තිමත් ශාකයක්. પરම්පරා ගානක් ඒක තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම විශ්වාසක දැන් අවුරුදු 1500 වගේ මොකද අනුරාධපුර මුල්ම යුගයේ තිබිච්ච තැනක් නේ මෙතන. මේක චතුර මේක මේ රටේ ස්වාභාවික සම්පත් ඒවට රිදවන්නේ නැතුව රටේ ජනතාවට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන්න පුළුවන් තැන් මේ රටේ ඕන තරම් තියෙනවා. අපේ රටේ උන් දන්නේ නැහැ, කලමනාකරණය කරන්න දන්නේ නැහැ, මේ ස්වාභාවික සම්පත් වලට රිදවන්නේ නැතුව මේවන් යම් යම් දේවල් ජනතාවට ප්‍රයෝජනවත් වෙන විදිහට කලමනාකරණය කරගන්න. නැත්තම් ඉතින් නාමල්ලු වෙන කියලා කියන්නේ ඩොලර් උල්පතක්.
සල්ලි හම්බ වෙනවද ඔබ වහන්සේට? කියන්නේ
පරිහරණය මට හම්බ වෙන්නේ නැහැ. ඔයා පුදුම කතානේ ආන්නේ මේ. මට හම්බ වෙනවා නෙමෙයි, මධ්‍යම සංස්කෘතියේ මටත් ඒ කාලේ 2018 ඉස්සෙල්ල මට හම්බ වුණා තමයි. නමුත් මධ්‍යම සංස්කෘතියට හම්බ වෙනවා. හැබැයි මේක තව ටිකක් වර්ධනය කරගන්න, කලමනාකරණය කරගන්න. දැන් මට මතකයි මේ කතාවට ගැළපෙනවද මන් දන්නේ නැහැ. අර වෙසක් උත්සව මේ රාජ්‍ය උත්සවයට ගිය වෙලාවේ ගරු අගමැතිතුමා මම තානාපති වරුන් එතන හිටපු ඔය ඒගොල්ලන්ට මාව අගමැතිතුමා විසින් හඳුන්වලා දුන්නා. මට ඒ වෙලාවේ පුදුම අභිමානයක් ඇති වුණේ. ඒ කියන්නේ රටේ ජන අගමැතිවරයා මාව හඳුන්වලා දුන්නා. මේ වගේ කෙනෙක්, මේ වගේ තැනක්, මේ වගේ කාර්යභාරයක් කරන කෙනෙක් කියලා. නමුත් අපේ රටේ දැන් ඔය මධ්‍යම සංස්කෘතික අරමුදලට එහෙම ඒ වගේ නිලධාරීන්ට මේවා විෂයපතයන් දරන අයට එහෙම කරන්න ඕනකමක් නැහැ. මට මාව හඳුන්වලා දෙන්න නෙමෙයි. නමුත් අපිට පුළුවන් ඊට වඩා එහා ගිය වැඩ පිළිවෙලක් සකස් කරන්න, ආර්ථික සංවර්ධනය කිට්ටු කරගන්න. එහෙම කලමනාකරණයක් නැහැ. තියෙන එක කරනවා, කීයක් හරි ගන්නවා, ගෙදර යනවා.
ද ඩොලර් ගේනවා කියලා කියන්නේ සංචාරක කර්මාන්තය වගේද? ඒකත් එක්ක සම්බන්ධ කළ මොන හරි වැඩ
ස්ථාන සංචාරක කර්මාන්තය වගේම දැන් කේබල් කාර් ව්‍යාපෘතියක් මේකේ කඳු හතක් තියෙනවා. කේබල් කාර් ව්‍යාපෘතියක් නිර්මාණය කරලා ඒ වගේම මිනිසුන්ගේ පිටරට සුද්ධන්ට විදේශිකයින්ට මේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්න අවශ්‍ය කරන පරිසරය ආදලා ලංකාවේ මිනිස්සුන්ට ආධ්‍යාත්මික සංවර්ධනය කරගන්න ඒක නැති වුණාට ඕන තරම් තැන් තියෙනවා. ඒ වුණත් නමුත් වෙනත් ක්‍රමවේදයන් වලට යෝගා ක්‍රම විවිධ දේවල් වලට මිනිස්සු මේ අනුගත වෙලා ඉන්නෝනේ. ඒවත් එක්ක මේවා ඉස්සරහට ගෙනියන්න පුළුවන්නේ. ඒකයි මම කියන්නේ.
මේ ස්ථානයේ එතකොට සම්මාස්තයක් විදිහට ගත්තම අවුරුද්දකට කොච්චර විතර පිරිසක් එනවද, මිනිනවද, දැක බලා ගන්නවද, බඳ පුදා ගන්නවද?
ඉස්සර නම් මම හිතන්නේ ලක්ෂ 10ක් 15ක් විතර වගේ එහෙම වගේ තිබුණා.
සම්පූර්ණ නඩත්තු කරගන්න ප්‍රමාණවත්ද ලැබෙන ආධාර මුදල් මේ සියල්ල හම්ද?
මේකේ නඩත්තු කියලා මොකුත් නැහැනේ. ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න නැහැ. කරන්ට් බිල් ටිකයි. එච්චරනේ. බහුතරය සුද්ධ පවිත්‍ර කිරීම වගේ දේවල් විතරනේ කරන්න තියෙන්නේ. අමුතුවෙන් ගොඩනැගිලි හදන්න නැහැනේ. ඉතින් මම හදාන්නේ හැදුවෙත් නැහැ. මටත් ඉතින් චතුර තිබුණා මේ ආස උසට ඔය රෝස තිරවාණ කන්ද ලෝකෙම උස පිළිමේ කොටනවා කියලා ඒ වගේම පිළිමමන්න එහෙම මට තිබුණා. මටත් තිබුණා මේ අවුරුදු දෙකට මට අදටත් පුළුවන්. ඉතින් එහෙම කරලා වැඩක් නැහැනේ. ස්වාභාවික ඔය පරිසරය විනාශ කරලා කොන්ක්‍රීට් මේ ගොඩ ගහලා ඒවා ජරා කරනවා. ඊට පස්සේ නොයෙක් මෙතෙන්ට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැම කෙනාම එනවනේ. විවිධ අපි මොකටද ප්‍රශ්න ඇති කරගන්නේ? මම ඒක කළේ නැහැ. හැබැයි ඉතින් මෙහෙමයි ඉතින් ඒ නමුත් අර මිනිස්සුන්ට මානසික සුවයක් ලබා දෙන්න සාක්වේ තියෙන සල්ලි වලට වඩා සතුටක් මනසට දැනෙනවා නම් ඒක උතනින් ලබා දෙන්න පුළුවන් නම් සැහැල්ලු බව ඒ හොඳටම ප්‍රමාණවත්.
මේ රෝස තිරිවාණ කන්ද මේ සියලු දේවල් එක්ක ඔබ වහන්සේත් සමාජයේ බොහෝ දේවල් සම්බන්ධව කතා කරනවනේ, මැදිහත් වීම කරනවනේ. එතකොට දැන් දේශපාලකයන්ගෙන් එහෙම ඔබ වහන්සේට ඒ අවශ්‍ය කරන සහාය ලැබුණද?
මම මේක ආරම්භ කළේ චන්ද්‍රිකා මැතිණියගේ කාලේ. වර්තමාන අගමැතිවරේ ජනාධිපතිවරයා දක්වා මට හැම සහායක්ම මට ලැබුණා. මට චතුර කවුරු බලයට ආවත් මට වැඩක් නැහැ. මම කාටවත් පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ. මම කාටවත් කඩේ යන්නේත් නැහැ චතුර. ඒක නිසා ජනතාව පත් කරන්නේ බහුතර කැමැත්තකින් නායකයා කවුද? මම එයත් එක්ක ඉන්නවා. හැබැයි ඒ නායකයා එක්ක ඉන්නවා කියලා හැම දෙයකම එහෙය කියන්නේත් නැහැ මම. වැරද්දක් දුටුවොත් වැරද්ද හැටියට දකිනවා.
ඒත් ඉතින් දැන් මේ ඉතිහාසය ගත්තන් පස්සේ අපේ රටට දැන් මේ අවුරුදු 70 ගණනක් තිස්සේ ගොඩ එන්න බැරුව ආර්ථික අපහසුතාවයන්ගෙන් වැටෙන්න තරම් මේ ඇති වෙච්ච තත්ත්වෙට වග කියන්න ඕන කවුරු කියලාද ඔබ වහන්සේ?
මේ රටේ ජනතාවයි, මේ රටේ පූජකයෝයි, දේශපාලඥයෝ ඔක්කොම වාග් කියන්නුනේ මේකට. අපි හැමදාම දේශපාලඥයන්ටමනේ ඇඟිල්ල දික් කරන්නේ චතුර. අපි දේශපාලඥය පත් කරන්නේ කවුද කියන්නකෝ මට ඉස්සෙල්ලා. මට කියන්න. ඒ දේශපාලඥයා පාර්ලිමේන්තුවට හරි ජනාධිපතිවරයා හරි කරන්නේ කවුද? මේ රටේ ජනතාවනේ. මෙවුන් හැමදාම ටකරන් කෑල්ලට රැවටුණා. සමෘද්ධියට රැවටුණා. ඊළඟට වතුර මැෂින් එකට උදළු තලයට කාල් කිලෝ 10ට ඈ රැවටිච්ච જાතියක්නේ. තවත් එහෙමනේ. ඒකනේ පුදුමේ. ඉතින් එදා ඉඳනම ණය ගත්තා අදටත් ණයනේ ගන්නෙ. මේ රටට සමෘද්ධියක් තියෙයිද? දේශීය ආර්ථිකයක් තියෙනවද කියන්න? ජාතික ප්‍රතිපත්තියක් තියෙනවද කියලා කියන්න මට මේ රටේ මේ අවුරුදු 75ටම ජාතික ප්‍රතිපත්තියක් ගෙනාවද මේ එකෙක්වත්? අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගෙනාවද? කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ගෙනාවද? ආගමික ප්‍රතිපත්තියක් ගෙනාවද? ජාතික ප්‍රතිපත්තියක්? දේශීය ආර්ථිකයක් මේ ජාතික ප්‍රතිපත්තියක් ගෙනාවද? නෑ. එහෙනම් අපි හැමදාම මිනිස්සු කවුරු හරි එකෙක් ඇවිදලා ෂෝයි ෂෝයි ගාලා මාධ්‍යවලයි පෝස්ටර් ටිකක් ගහලා මේ ආවිච්ච හැටි මෙවුන් රැවටෙනවා. මුන් දන්නවා මේ රටේ දේශපාලඥයෝ දන්නවා චතුර මෙවුන් තන්නේ කරම රැවටෙන જાතියක් කියලා. මුන් රවට්ටන්න පුළුවන් කියලා දන්නවා. ඒ අර ප්‍රභාකරනුත් කිව්වනේ මේ මිනිස් රටේ මේ රටේ මිනිසුන්ට අමතක වෙන්නේ සතියෙන් සියලු දේ අමතකයි කියලා. ඇත්ත කතාව ඕකනේ. මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති වෙන තාක් කල් මේ රට හදන්න බෑ.
මෙහෙම කියන්න බෑ. ඒ කියන්නේ දැන් මේ රට පාලනය කරන්නේ සම්පූර්ණ දේශපාලඥයන්ගේ බලය වශයෙන් ගත්තන් පස්සේ ඒ අයට බිස්නස් තේරෙන්නේ නැහැ. කොයි හරි ව්‍යාපාර පටන් ගන්නවා, පාඩු ලබන ව්‍යාපාර කරනවා, ආයි ජනතාවගෙන් සල්ලි ගන්නවා, ණය ගන්නවා, කන්න දෙනවා කොමරි. දැන් ඕකනේ මේ කාලය තුරට කරේ. බිස්නස් තේරෙන්නේ නැතුව දේශපාලනේ තේරුම් අරගෙන මොන හරි වැඩ පරක්කු කරගෙන පස්සට දාගෙන වැඩේ කරගෙන යනවා.
මේක මෙහෙමයි චතුර. බිස්නස් එකත් ඒක ඒකත් කළමනාකරණය කරගන්න ඕනේ. බිස්නස් එකයි දේශපාලනයයි කියලා කියන්නේ දෙකක්. අද දේශපාලන නීතිඥයෙක් දේශපාලනයට ගියාට බිස්නස් එක දන්නේ නැහනේ. ඒ කළමනාකරණය දන්නේ නැහැ. ඒ දන්නේ නීතිය පිළිබඳව. ආගමික නායකයෙක් දේශපාලනයට ගියාට කියන්නේ වෙනත් පැත්තක් දකින්නේ. එතකොට එන්ජිඔ කාර්යෝ දේශපාලනය කරලා පාර්ලිමේන්තුවට ගියාම එයක් බලන්නේ පිටරටින් කොහොමද ගන්නෙ කියලා. ඕකනේ ඇත්තම කතාව. හැබැයි ඒ වුණාට මේ ක්ෂේත්‍රය තුළ ප්‍රවීණ දේශපාලඥයෝ, මේ කියන්නේ මේ ප්‍රවීණ ආර්ථික විශේෂඥයෝ සහ ව්‍යාපාරිකයෝ අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතුයි. ව්‍යාපාරය කියන එක, කළමනාකරණය කියන එක, ඒක ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්.
ඒ කියන්නේ ව්‍යාපාර කරපු දේශපාලඥයන්ට රට ගොඩ දාන්න පුළුවන්ද?
මම හිතනවා ඒ හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ අත්දැකීමනුත් එක්ක, එයාගේ හැසිරෙන චර්යාවත් එක්ක, ඊළඟට එයාගේ තියෙනවනේ ඔය දකින දැක්මක්. දැන් බිස්නස් කාර්යෝ කිව්වහම විවිධ පැතිවලින් දකිනයි ඉන්නේ. ලෝකෙ කොහොමද මේ ග්‍රහණයට ගන්නෙ? රට කොහොමද ග්‍රහණයට ගන්නෙ? ඒකනේ දැන් අර ඔයගොල්ලොත් එහෙමනේ ටීවී එකේ නිවුස් එකක් ටක් ගාලා දාන්න බලන්නේ. මොකද උන් හොට් නිවුස්. ඒකනේ ඒක තමයි ක්‍රමය. ඉතින් ඒ වගේ ඒකේ මිනිස්සුන්ට අවබෝධයක් ඇතිව හරියාකාරව කළමනාකරණය කරගත්තොත් මේක කොහොමත් මාකටින් මේක ව්‍යාපාරයක්නේ. රජය කියලා කියන්නේ ව්‍යාපාරයක්. ආණ්ඩු කරනවා කියලා කියන්නේ ව්‍යාපාරයක්. ඒකට මාකටින් එකක් අත්‍යවශ්‍යයි. මාකටින් එකක් නැතුව යන්න බෑ. ඉතින් ඒක නිසා ඒ පිළිබඳ දැනුමක් තියෙන, තේරුමක් තියෙන පිරිසක් පාර්ලිමේන්තුවට එන එක ඇත්තටම හොඳයි. නරකක් නෑ.
හඳුනේ දැන් මාකටින් එකක් ඕන කියකි කිව්වට දැන් මේ මාකටින් විතරනේ කරන්නේ. ඔන්න එක මාසයක් අල්ලා ගන්නවා ජෙරම් කියලා. ඊළඟ මාසේ කතා කරනවා නතාෂා කියලා දුවනවා. ඊළඟ මාසේ ආපහු පාරක් ඔය කොහෙන් හරි ඇවිල්ලා මොකක් හරි රිලව් ටිකක් රට යවනවා කියලා කියනවා. දැන් මාතෘකා හැදෙනවා, මාතෘකා දාන මාතෘකා ටික දුවනවා. හැබැයි ප්‍රශ්න
වලට එතනම ඕක චතුර මෙහෙම එකක්නේ. ඔය ඔක්කොම මේ දේශපාලඥයින් රටේ තියෙන ප්‍රශ්න ගැන ජනතාවට අමතක කරන්න උප්පරවැට්ටි කියන එක තමයි මගේ පෞද්ගලික මතය.
ඒ කියන්නේ මේ සමාජ ජාලා තුල යම් දෙයක් දැම්මහම හොඳ දෙයක් ෂෙයා වෙන්නේ නැහැ. නරක දෙයක් නම් පට 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 ගාලා ලක්ෂ ගණන් ෂෙයා වෙනවා. ඕකනේ ඇත්තම කතාව. මේකේ ඉන්නවනේ ගහේ ගස් ගෙඩි කඩන එකක් ඉන්නවා. කක්කුසි හොදන එකක් ඉන්නවා. අතු ගාන එකක් ඉන්නවා. සමාජ ජාලා තුල ඒකනේ. මම ඒකයි නිතර කියන්නේ මේ පිළිබඳව සමහර විට මට මේකෙන් මේ මේවා එකක් මට බනින්නත් පුළුවන්. මම කියන්නේ මේ සියලු දේවල් නියාමනයක් කළමනාකරණයක් අවශ්‍යයි. අනිත් එක තමයි ලෝක රටේ ප්‍රධානම ඔය එකක්වත් තියෙනවද නීතිය රජ කරවන රටක ඔය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද? නීතිය රජ කරවන රටක මෙහෙම ප්‍රශ්න ඇති වෙන්න බෑ. හැබැයි එකක් මතක තියාගන්න, අපේ ආගමික නායකයෝ මේ රටේ අවුරුදු 100 ගාණක් චතුර කළේ වෙහෙර විහාර හැදුවා, පල්ලි හැදුවා, පන්සල් හැදුවා, කෝවිල් හැදුවා, මිනිස්සු හැදුවද කියන්නකෝ මට. අපි ඉපදිච්ච දවසේ ඉඳලම මොකද කරේ? ඉපදිච්ච දවසේ ඉඳලම අපි ලදරු පාසල් යන්න වෙච්ච දවසේ ඉඳලා සිංහල ලදරු පාසල, බෞද්ධ ලදරු පාසල, කතෝලික ලදරු පාසල, මුස්ලිම් ලදරු පාසල, දෙමළ ලදරු පාසල, ඊළඟට එන ඔන්න දෙමළ මහාවිද්‍යාලය, දැන් ඊළඟට මේ ඔය වගේ තත්ත්වයකට අපි මේ බෙදලා වෙන් කරලානේ තියෙන්නේ. හාමුදුරුවරුත් බෙදුවනේ, නිකාය වශයෙන් බෙදුවා, පාර්ශ්ව වශයෙන් බෙදුවා. අපි බෙදීම එකනේ ඉන්නේ. එහෙම වෙන්න පුළුවන්ද? රටක් පවතින්න පුළුවන්ද කියන්න මට?
දැන් ඔබවහන්සේ චෝදනා එල්ල කිරීම විතරනේ කරන්නේ. ඉතින් ඔබවහන්සේ කරාද ඔය වැඩ කටයුතු?
මොකද මම කවුද? මම බලධාරියෙක්ද?
නෑ, ඉතින් තමන් තමන්ගේ කොටස කරාම තමයි
ඔක්කොම. ඉතින් මගේ කොටස මම කීම කරලා තියෙනවා.
නෑ, ඔබවහන්සේ තාන බිල්ඩින් හැදුවා, ඔක්කොම හැදුවා, හාමුදුරු හිටියා, ඒ උනාට කොහො මේ මිනිසුන්ගේ ඔළු හැදුවද කියලා ඔබවහන්සේ මොනවද කොයි විදිහටද මේ ඔළු හදන වැඩ කටයුතු කළේ?
මේකත් මේ මිනිසුන්ට මේ යථාර්ථය කියලා දීමත් ඔළු හැදීමක් නෙමෙයිද? හිතන්න එමත් දීලා තියෙනවා.
දැන් ස්වාමින්වහන්ස මේ වෙලාවේ එතකොට මේ අපි මොන වගේ දෙයක්ද රට විදියට හිතලා කරන්න ඕන? ඔබ වහන්සේට හිතෙන විදියට මොකද්ද? අපි මේ ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවේ, ප්‍රශ්නයකට මුහුණ දෙලා ඉන්න වෙලාවේ ඇත්තට මොන වගේ දෙයක්ද රටේ මිනිස්සු විදියට කරන්න ඕන?
අපි ඇත්තටම චතුර තාම මිනිස්සු හිතලා නැහැ. මිනිස්සු දැන් හිතන්න ඕන. අපිට මේ රට ආර්ථිකය අතින් වැටුණා කියලා අපිට කරන්න පුළුවන් දෙයක් ඇත්තටම නෑ ජනතාවක් විදියට. මේ පාලකයෝ තමයි තියෙන එකවත් හරියට කළමනාකරණය කරගෙන ජනතාවට අනවශ්‍ය බදුබර පටවන්නේ නැතුව මේ ජනතාවත් එක්ක මේ ගමනේ යන්න. නමුත් එහෙම දෙයක් නම් මට නම් පේන්න නෑ, මගේ පෞද්ගලික මතේ. කෙසේ වෙතත් ජනතාවක් විදිහට අපි හැමතිස්සෙම ආණ්ඩුවට වලටම බැනබැන අපි කරපු වැරද්දට සමාවෙන්න කී කියා ඉන්නවට වඩා අපි තමන්ගේ පවුල් සංස්ථාව ගොඩගන්න ක්‍රමවේදයන් අපි හදාගන්න අවශ්‍යයි. අපි කරන්නේ හැමදාම අපි කරන්නේ තමන්ගේ වත්තේවත් අඩුම තරමේ තමන්ගේ ආර්ථිකේ අවශ්‍ය කරන මිරිස් ටික හදාගන්නේ නැහැ, ගොටකොල ටික හදාගන්නේ නැහැ. තමන්ගේ වියදමට, ගෙදර තියෙන වියදමට අපි ඉස්සර මේ වෙල්වලට ගිහාමක චතුර වෙලේ මේ මෑකරල් හිටෝලා තියෙනවා, මිරිස් හිටෝලා තියෙනවා, ගෙදරට අවශ්‍ය කරන දේවල්. අද අපේ එහෙම නිෂ්පාදනයක් නැහැ. අපි ආර්ථික වශයෙන් අපි වැටිච්ච වෙලාවේ අපි මිනිස්සු මේ නිෂ්පාදන ආර්ථිකයක් අපි ගොඩනගන්න අපි හිතන්න ඕනේ පෞද්ගලිකව. හැබැයි තමන් පෞද්ගලිකවම අපිම ගොඩනගෙන්න ඕනේ, අපිම හැදෙන්න ඕනේ, අපිම අපේ මේ දේශපාලන වහල් බවෙන් මිදිලා කටයුතු කරන්න අවශ්‍ය කරන දේ තමයි හිතන්න ඕනේ මිනිසුන් විදියට මට කියන්න තියෙන්නේ.
ඒතර ඔබ වහන්සේගේ මේ පැත්තත් එක්ක ගත්තම මේ ප්‍රදේශාංශිතව කෘෂිකර්මාන්තයත් එක්ක අපින බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි ආර්ථිකයක් ක්‍රියාත්මක වෙනවා. ඔය කෘෂිකර්මයට මොන වගේ දෙයක්ද මේ පැත්තේ කෙරෙන්න ඕන? ඒ දේවල් වෙනවද?
සමස්තයක් ඇටියට ගත්තාම චතුර මේ මම දකින දෙයක් තමයි ඔය කුෂම මහවැලි ඉත්කලාපෙනේ වතුර ටික දෙනවා, වී ටික ගොවිතැන් කරනවා, තෙල් පෝර ටික නැහැ සමහර මිනිස්සුන්ට. ඉතින් බොහොම අන්ත අසරණයි. දැන් ගිය කන්නේ වීබුසල් 50 ගන්න මිනිස්සු 100 ගන්න මිනිස්සු වීබුසල් 25යි ගත්තේ. මොකද මේ කාබනික මේ 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 තෙල් පොහොර ප්‍රශ්න නිසා මිනිසුන්ගේ ආර්ථිකයක් නෑ. අද හාන්ඩ මම හිතන්නේ අක්කර දෙකම අර 75000යි. ඒ වගේ තත්ත්වයකට මිනිස්සු වැටිලා තියෙන්නේ. ඉතින් හැබැයි මේවා වැටුණා මේවා මිල ගණන් ඉහළ ගියත් මිනිසුන්ගේ නිෂ්පාදනය ඉහළ යන්නේ නෑ. වී මිල මම හිතන්නේ අද රුපියල් මම ඊයේ මං අහගෙන කියන රුපියල් 80යිද කොහෙද? මේ වියදමත් එක්කම තමන්ගේ ගොවියගේ ආර්ථික මේ ඒ නිෂ්පාදනය වැඩි මිලකට ගන්න එපාය. ඇත්තටම ඉතින් ඒ මිනිස්සුන්ට දැන් එහෙ බීජ ලුණු ලුණු හදනවා. මිනිස්සු එළවලු ඕන තරම් ගොවිතැන් කරනවා. හැබැයි පිටරට යවන්න ක්‍රමවේදයක්. ඒව හැබැයි මම හිතන්නේ ඒ ක්‍රමවේද හදනකොට මම හිතන්නේ පොඩි මං හිතන්නේ මොකක් හරි නීත්‍යානුකූල බවක් තියෙනවා. මොකද කෘෂිකර්මයේ තෙල් පොර නොගහපු ආහාර වර්ග වෙන්නත් ඕනේ. ඒ වගේ පැතිත් තියෙනවා. ඒ වගේ බාධක ඉවත් කරන්න පුළුවන්. ඒවා ඉවත් කිරීම කියලා කියන්නේ දැන් අපි කියමුකෝ
දැනුවත් කිරීමක් කරන්න
දැනුවත් කරන්න මිනිස්සු දැනුවත් කරන්න පුළුවන්. ඉතින් එහෙම ක්‍රමවේදයක් නැහැ.
අපිට ඕන මේකයි මේක හැදුවොත් ඕගොල්ලන් මෙහෙම යන්න පුළුවන්. මෙන්න මේක මේ රටට යනවා. එහෙම කියන කවුරු හරි ඉන්න බෑ.
ඔව් එහෙම කියන්නේ. හැබැයි චතුර මෙහෙමනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් සහ ග්‍රාම සේවා කොට්ටාසයක් ගත්තාම නිලධාරි විතරක් ඉන්නවා. සංවර්ධන නිලධාරි, ගොවි ජන සේවා නිලධාරි, ඔය අරක නිලධාරි, මේක නිලධාරි ඉන්නවා 10ක් විතර. එකෙක්වත් කරන වැඩක් නැහැනේ.
මුහුත් කරන්න නැද්ද? එහෙම කියන්න බෑනේ. ඒ අය වැඩක් කරන හින්දානේ ඔහොම
තියෙන්නේ.
ඈ? ඒ අය වැඩක් කරන හින්දානේ ඔය රාජ්‍ය යාන්ත්‍රණය දිවෙන්නේ.
නෑ නෑ මම කියන්නේ චතුර මේ රාජ්‍ය යාන්ත්‍රණය දිනනවා නේද? මේකත් පෞද්ගලිකරණය කරන්න ඕන. මේකත් පෞද්ගලිකරණය කරන්න ඕන.
ළඟදී රනිල් වික්‍රමසිංහ මහත්මයා එහෙම හම්බුණාද බැහැ දැක්කද?
නෑ රනිල්
වික්‍රමසිංහ බැහැ දැකින් ආවද ඔබ වහන්සේ?
නෑ 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 නෑ. මම කියන්නේ රාජ්‍ය තාන්ත්‍රණය යාන්ත්‍රණය මේ මිනිහෙක් ඒජීඒ කන්තෝරුවකට ගිහාම තියෙන වැඩක් කරගන්න ගිහාම අහිංසක මිනිහෙක් තියෙන අපහසුතාවයට පේනවද? ඕක පෞද්ගලිකරණය කරුවම කිසි එකක් නැහැනේ. ගියාම ටට් 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 ටක් ගාලා අවශ්‍ය කරන කටයුතු ටික කියන මම කියන්නේ චතුර සීගිරියත් පෞද්ගලිකරණය කරන්න ඕනේ. මේ රටේ වෙහෙර විහාරස්ථානවල කෝටි ගණන් ලැබෙන ආදායම් තියෙනවනේ. මේ ඔක්කොමත් පවරා ගන්නට අවශ්‍යයි. පන්සල් කියලා කියන්නේ ආගමික සිද්ධාස්ථාන කියලා කියන්නේ චතුර විවසායක මධ්‍යස්ථාන.
නමල් වෙන හින්දා තමයි දුන්නේ නේ. දුන්නද ගත්තද ඇත්තට?
මම දුන්නනේ ගත්තේ නෑ. කවුරුවක් ගන්න හොයන්නේ නෑ. එන්න ඕනේ බලන්න ගන්න. එනවත් මම දුවිලා දැම්ම ඕන් තොපි ඕන එකක් කරගනියෝ.
දැන්තර ඒකේ ආදායමෙන් කොටසක්වත් ඔබ වහන්සේට ලැබෙන්නේ නෑ. පින් කැටවල ආදායමක් මොකද?
කොහෙද පින් කැට තියෙන්නේ නාමල් වෙන්නේ? ඔයා හිතුවේ මේ අනිත් තැන්වල වගේ කියලාද මේ පින් කැට පුරවනවා කියලාද? ප්‍රවේශ පත්‍රයක් ගන්නවා ඇතුල් වෙනකොට ඉච්චරයි.
එතකොට දැන් ඔබ වහන්සේ කොහොමද එතකොට මේ
ජීවත් වෙන්නේ? මම දුරදක්නා නුවණක් තියෙනවනේ මට. මගේ මං කිව්වේ ඒකයි ඉලක්කයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මම 1991 ඉඳලා 2018 වෙනකම් මම මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා මගේ ආර්ථිකය මම හදාගත්තා ඒ කාලය තුල. ඒව හදාගෙන මට කල්මනාකරණය කරගෙන මට අවශ්‍ය මැරෙනකන් ජීවත් වෙන්න අවශ්‍ය කරන විදිහට මම ජීවිතේ කල්මනාකරණය කරගත්තා. ඒකෙන් මම නිදහස් වුණා.
ඒක බිස්නස් එකක් කළාද මොන හරි?
බිස්නස් එකක් කළේ කොහෙම්මලක් නෑ. ඔයත් නිකම්ම
ආර්ථිකය කල්මනාකරණය කරගත්ත මගේ කොහොමද
ගියේ? ඉන්නේ හැමතැනකම ආර්ථිකය නේද කල්මනාකරණය වෙන්න ඕන. ඒක පවුලකට අවශ්‍ය නැද්ද?
ඒ කියන්නේ ලැබුණු ආදායම්ද මේ කියන්නේ?
ඔව් ලැබුණු ආදායම් වලින් මම ඒක කල්මනාකරණය කරගත්තා. මම ඒක මගේ පැවැත්ම වෙනුවෙන් මම යොදා ගත්තා. ඒකෙන් මම ඊට පස්සේ මට ඇදී කියලා හිතුණා. මම ඒකෙන් නිදහස් වුණා. ඉතින් තියෙන ප්‍රශ්නේ මේ කල්මනාකරණය කියන එක චතුර ඔය භික්ෂුද ගිහිද පැවිදිද කියන කතාවක් නෑ. ගෙදර අම්මගේ ඉඳලා ගෙදර පවුල් සංස්ථාවේ ඉඳලා මේ කල්මනාකරණය කියන එක අත්‍යවශ්‍ය මාංගය. ඒකෙන් නේද රටක් ආයතනයක් පිරිහෙන කල්මනාකරණය ඇතිකමන්නේ නේද? දැන් ආර්ථික කල්මනාකරණයක් මේ රටේ තිබ්බනම් හරියට මේ 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 මිනිස්සු මේ දුක් විඳිනේද? තෙල් පොලින් තියෙයිද? ඒව නැහැනේ. පවතිනද රට?
ඔබ වහන්සේ හරි විදිහට කල්මනාකරණය කරගත්ත හින්දා අද කාටක්වත්
යටත් නැතුව මම ස්වාධීනව ජීවත් වෙනවා.
අපි ඉතින් භික්ෂුවකට ලොකු වේදමක් කියන්නේත් නැහැ ඉතින් දානය ගෙනත් දෙනවා, ධනතාව දන් දෙනවා.
නෑ මට දානෙ දෙන්නේ නැහැ නේ චතුර.
ආ.
මම උයාගෙන. මම උයා පියාගෙන තමයි.
වියලිසලාකේවක්වත් දෙන්නේ නැද්ද නේද
කට්ටිය? නෑ නෑ ඒත් නෑ ඔය ඉතින් ඔය කොළොම් පැත්තෙන් ඔය ඈත දුර බැහැරින් එනකොට තමාර අය දන් අය වියලි ආහාර ද්‍රව්‍ය ගෙනත් දෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මම මේ මට දානේ හම්බෙන්නේ නෑ. මම ඉතින් මෙහෙම නේ චතුර. මට බිම බුදියන්නත් පුළුවන්. මට කුෂින් නැදේ පුදියන්නත් පුළුවන්. මට උණු වතුර බොන්නත් පුළුවන්, ඇල් වතුර බොන්නත් පුළුවන්, AC එකේ ඉන්නත් පුළුවන්, නිකන් ඉන්නත් පුළුවන්. මොකද මම ඒක විදිහට ජීවිතේ කල්පනාකරණය කරන හැදිලා තියෙනවා. තමයි මට ප්‍රශ්නයක් නැහැ.
ඔබ වහන්සේ හැමතිස්සම අර ගිහියන්ට කියපු දේම තමයි බුදුදහමේ ගොඩක් වෙලාට පිළිපදින්නේ නේ. කියන්නේ කොටසක් ගන්නවා, ඒක හතරෙන් එකක් ආරක්ෂාවට තියාගන්නවා.
එහෙම
ටික වියදම් කරනවා.
ඉතින් ගිහිය පැවිද්ද කියලා වෙනස මොකද්ද මට කියන්නකෝ. ඒක තියෙන්න එපා අනිවාර්යෙන්. දැන් අද මම මට අද මම ඕකව බාර දීලා අද මේ දවස්වල මේ මිනිසුන් මං ගැන බලන්න බල්ලෙක්වත් ඉඳීද? මතක තියාගන්න. හොඳට මතක තියාගන්න චතුර. මේ මිනිස්සුන්ට ඔයාවට ඒක රාශිය වෙලා ඉන්නේ ඔයාගේ ප්‍රසිද්ධියටයි ඔයාගේ තියෙන හැකියාවටයි. මම වටා ඉන්නෙත් එහෙමයි. අපේ මේවා ඔක්කොම නැතිවෙච්ච දවසට අපි නිකන් අර බල්ලෙක් මැරුණාම ඒකේ ඉන්න මැක්කො ටික ඔක්කොම යනවනේ යන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක්. මේක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. මේක තේරුම් ගත්තොත් කාටවත් ජීවිත අසාර්ථක නැහැ. කාටවත් ජීවිත අසාර්ථක නැහැ චතුර. අපි මේක අවබෝධ කරගන්නේ නැහැ. මිනිහෙකුට රජකම් කරන්න බෑ හැමදාම. මේ අතහෘතයේ තේරුම් ගන්න ඕනනේ. මම නිතර කියන දෙයක් තමයි චතුර. අපි ගෑනුයි පිරිමේ දෙගොල්ල එකට එක්ක වුණාම, සත්තු එක එක්ක වුණාම වර්ගය අබෝ වෙනවා. ඒක ස්වභාව ධර්මයේ නිර්මාණනේ. පැහැදිලිද? ඊළඟට අනිත් එක තමයි මේ අපි ඉපදුනාට පස්සේ දැන් ඔයා උස්ම ගන්න කාට පින් සිද්ධ වෙන්න කියන්න මට? කාට පින් සිද්ධ වෙන්නද?
ගස්සල් ටිකට තමයි.
ඈ?
මේ ගස්සල් ටිකට තමයි ඉතින්.
සුභාදහම නැමැති අම්මට පින් සිද්ධ වෙන්න නේද අපි ඔය ජීවත් වෙන්නේ? අපි ඒක තේරුම් ගන්න අවශ්‍යයි. මගේ අම්මට වැඩිය මම සලකනවා, ගරු කරනවා සුභාදහම නැමැති අම්මට. ඒක මගේ පෞද්ගලික මතය. විවිධ දිහට මේක දකින්න පුළුවන් එක් එක්කෙනා. නමුත් මාව ජීවත් කරන්නේ සුභාදහම නැමැති අම්මනේ.
දැන් අපි ගොඩක් දේවල් කතා කරා ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි දැන් ඔබ වහන්සේට විවිධ අවස්ථාවලදී එක එක කණ්ඩායම් වලට ඔබ වහන්සේ තියන සහයෝගය දක්වන පිනද රූපානි නාලිකා වුණත් ඒ කාලේ වකවානුවේදී ටග්ගාල ඒ අය දාලා ඇත් එක වැඩ කරනවා. සර් තමයි මගේ මිතුරා කියලා ගහ ගන්නවා පිටිපස්සේ ෆොටෝ එක. එතකොට එයා ඉන්නකන් ඔන්න හොඳ වෙනවා. ඊට පස්සේ එයා නැති වුණාම වෙන කෙනෙක් එනවා. දැන් මම කියන්නේ එහෙම තියෙනව නේද?
එහෙම නැත්තම් පවතින්න පුළුවන්ද කියන්න මට? එහෙම නැත්තම් පවතින්න පුළුවන්ද කියලා කියන්න.
හැමෝත් එක්කම සුවදම ඉඳලා වැඩ ටික කරගෙන කොහොම හරි අවසානේ අරමුණ කරා ගමන් කිරීම තමයි.
ඒක වෙන්න එපා. ඉලක්කයක් තියෙනවනේ. ඔයාගෙත් ඉලක්කයක් තියෙනවා. මම ඔයාගේ ඉලක්කය මොකද්ද කියලා කියන්න පුළුවන් දැන් මට. මං ඒක කියන්නේ නැහැ දැන්.
මං ආසයි දැනගන්න.
නෑ ඕනේ නෑ. අවශ්‍ය නැහැ.
මම ආසයි.
අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ.
මගේ ඉලක්කය
මතක තියාගන්න. හැම කෙනෙකුගේම ඉලක්කයක් තියෙනවා. ඉලක්කයක් නැහැ කියලා කියන්නේ ඌ අසාර්ථක මිනිහෙක්. ගිහි වෙන්නත් පුළුවන්, පැවිදි වෙන්නත් පුළුවන්. මගේ ඉලක්කයක් තිබුණා. ඒ ඉලක්කෙට මම ආවා. තව දුරටත් තව ටිකක් තියෙනවා යන්න. ඒකත් මම යනවා.
ඉලක්කෙට ආවන් පස්සේ පොඩි හිස් ගතියක් වගේ දැනෙන්නේ නැද්ද?
ඒ කියන්නේ
දැන් මේ ගමන ඇවිල්ලා හිතපු දේ වෙලා උණෙන් පස්සේ පොඩි අත්තරිච්ච ස්වභාවයක් තියෙනවා නේද?
අප්පේ පැහැදිලිව.
හරි හිස් වගේ නේද? එතකොට මොකද කරන්නේ?
මම හරි සතුටින් මං ඒකයි කිව්වේ චතුර. මම මට සියලු දේ සම්පූර්ණ වෙච්ච මිනිස්සෙක්. මම පැවිදිකම පැත්තක දාන්නකෝ. හැබැයි මම පුදුම විදිහට සතුටකින් ඉන්නේ. මට ප්‍රසිද්ධිය තියෙනවා. මම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් යම් නමක් හදාගෙන තියෙනවා. මට කීයක් හරි තියෙනවා. මට හොඳ වාහනයක් තියෙනවා. ඉන්න තැනක් තියෙනවා. මගේ හැටියට මං එච්චරයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔයාට ඒක බෑ. ඔයාට ඒක කරන්න බෑ. හැබැයි ඒකේ සම්පූර්ණ වුණාම මනසට දැනෙන සැහැල්ලුව චතුර කියලා නිම කරන්න බෑ. මම හිතනම චතුර නිවන කියන්නේ උතන කියලා.
ඒකෙන් ඔය ඔක්කොම ටික තියෙන්න ඕනේ නිවන. නිවන වෙන එකක් නේ.
ඒක මගෙන් අහන්න එපා. දැන් ඔයා මම දකින්න එක.
නෑ ඒ නිවන එහෙම කියන එක වැරදි නේ.
එයි.
දැන් එහෙමනම් ඉතින් අපිට නිවන් කියන්නේ මේ දේවල් ඔක්කොගෙම මේකෙ මිදිලා යන්න ඕන කියන එකනේ අපි හොයාගෙන යන්න ඕන මාර්ගේ.
ඉතින් දීයේ
මේ ඔක්කොම ටික තියුණාම
කොහොමද? ඔය ඔක්කොම චතුර කරන්නේ මනස කේන්ද්‍ර කරගෙන නේද?
නෑ ඉතින් දැන්.
නෑ නෑ මම අහන්නේ නෝ
කියන්නේ. මේ අතරින් ඕනේම ඔක්කොම තියාගත්තම හරි ෂෝක් කියලා හිතෙනවනම් ඕක තමයි නිවන කියලා
ඉතින්. ඒ තමන්ට අවශ්‍ය කරන දේ සියලු දේ තමන්ට ලැබුණා නම් ඒක තියෙනවා නම් ඒක සතුට නම් සතුටෙන් එහාට දෙයක් තියෙනවද?
තමන් සතුටු නම් ප්‍රශ්නයක් නෑ
ඉතින්. ඉතින් ඊට වැඩි මොනවද ඒක කතා කරන්නේ? ඔයා සතුරු කරන්න මට ඕනකමක් තියෙනවද?
නැහැ.
මට මොකටද ඔයා සතුරු කරන්නේ? ලෝකේ සතුරු කරන්න ඕනකමක් තියෙනවද? මට පුළුවන්ද ලෝකේ ඉන්න හැම ජනතාවම සතුරු කරන්න? මං කියන මතයට ගන්න පුළුවන්ද මට? බෑ. මට ඔයා පැහැදුනත් කමන්නේ, සතුටු වුණත් කමන්නේ, නැති වුණත් කමන්නේ. මට මොකද? මට මොන කෙංගෙඩි හම්බේ නැ චතුරගේ.
මම මගේ එකේ ඉන්නේ.
ඈ? මම මගේ ස්ථාවරේ මම ඉන්නවා. මම එතනින් වෙනස් වෙන්නේ නැහැ. ඒක මගේ හැටි. ඒක ඔයාට විතරක් නෙමෙයි මේ රටේ ජනාධිපතිටත් අගමැතිටත් ඒත් ඔක්කොටම ඕකම තමයි.
සාමාන්‍යයෙන් ඔබ වහන්සේ එතකොට මේ දැන් ඔය භික්ෂුන් වහන්සේ වුණාම පස්සේ ධර්ම විනය මේ දේවල් සියල්ල හදාරනවා. එතනින් එහාට තමන්ගේ මාර්ගය සකස ගන්නවා. එතකොට ඔබ වහන්සේ මේ මාර්ගයේ ඉන්නවද කියන්නේ?
ඉතින් චතුර මම භික්ෂු ජීවිතේ අපරිසිදු කරගෙන නැත්තම් ඊට හැමනවත් තියෙන මට කිය.
ඔව් වහන්ස අපිරිසිදු කරගත්ත නැද්ද කියලා කියන්නේ මට අයිතියකුත් නැහැ. මම දන්නේ
නැහැ. ඔයා විශ්වාස කරනවද අවුරුදු 32ක් ඔය අලි ගහන කැලේ තට්ට තනියම මේ අවුරුදු 32ක් අද මේ කතා කරන මොහොත දක්වා මට එන්න පුළුවන්ද? මම නරකනම් කියන්නකෝ මට.
ඔව්. ඔබ වහන්සේගේ සීලය ගැන කියන්නේ ඉතින් අපි දන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ
මම වැරදි වැඩ කරන්නේ නැහනේ.
ඔව්.
මම කවුරුවක් එළියට දාන්න අවශ්‍ය නැහැ. සෝමා දහමෙන් කණින් අල්ලලා එළියට දානවා. මම වැරදිනම්. මම හරි නිසා තමයි ඔයත් එක්ක අද මේ සාකච්ඡාවට මට එන්න හැකියාව ලැබුණේ.
තර ගෝලයක්වත් හදන්නේ නැද්ද?
ඉතින් මොකටද මං ඒව කරන්නේ කියන්නකෝ. මගේ අම්මගේ අප්පගේ බූදලේද මං ඒව බලාපොරොත්තුවක් නැහැ චරිතු. මම ඒකයි.
ඒතෝ සාසනේ පවත්වගෙන යන්න ඕනේ නැද්ද?
මට සාසනේ පවතින්න මං විතරද ඉන්නේ? ඔයා පුදුම කතානි චතුර අහන්නේ.
ඉතින් සාසනේ පවතින භික්ෂුවගේ කාර්යභාරයක් වෙන්නේ නැද්ද ඒක?
නෑ නෑ මම දකින්නේ නෑ ඒක වෙනවා කියලා. මම මට ඒක ප්‍රශ්නයක් නෑ. මගෙන් අහන්න එපා ඒවා.
ඒ කියන්නේ ඔබ වහන්සේතර වුණාම ඇති.
ඉතින් දෙයියනේ මම ගැන මම හිතන්න එපා. තව කෙනෙක් ගැන මොකටද මම හිතන්නේ?
ඔය ඉතින් බුදුහාමුදුරුවෝ තමන් ගැනනේ හිතුවේ. හැබැයි හිතලා හිතුවා අනිත් අයවත් එතර කරන්න ඕනේ.
නෑ බුදුහාමුදුරුවෝ තමන් ගැන හිතලා තමන් අවබෝධ කරගෙන මෙන්න මම හදාගත්තා අවබෝධ කරගත්තා උඹලට කැමති නම් ඵලයලා එහෙම නේද කිව්වේ? ඈ ඕක තමයි චතුර ඇත්ත. මේවා චතුර මීට වඩා හඬ නගන්න ඕන. ඔයගොල්ලන්ට ලොකු කාර්යභාරයක් මේ මාධ්‍ය ක්ෂේත්‍රය තුල කරන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසුන්ගේ දැක්ම මනස වෙනස් කරන්න අපිට පුළුවන් නම් මේ මිනිස්සු හනමිට කාලෙම තවමත් මේ මතෙමනේ අපිට සමාජගත කරන්න පුළුවන් නම් මිනිසුන්ගේ මනස දැක්මක් ඇතුව මනස වෙනස් කරන කාලීන මතෙන් අපේ සංස්කෘතිය සભ્યත්වය ශිෂ්ටාචාරය අපේකම අපි ආරක්ෂා කරගනිමින් වහල් භවෙන් මිදිලා තමන්ගේ රට තමන් ඉපදිච්ච ජාතිය තමන් අදහන ආගම මේවා රැකගෙන අපි කවුරුත් මිනිස්යෝ හැටියට ඉදිරියට යන්න පුළුවන් නම් රටක් හැටියට එතන ජයග්‍රහණය තියෙනවා. කිසි දවසක ජාතිවාදී ආගම්වාදී දේශපාලන කවදාකවත් ඒ වගේ ප්‍රශ්න ඇති වුණොත් එහෙම කවදාකවත් ගොඩ එන්න රටකට බෑ.
දැන් මේ බුදුදහම සම්බන්ධයෙන් වුණත් බොහෝ දේවල් සම්බන්ධයෙන් දැන් ඔබ වහන්සේගේ අර්ථකථනයන් විදිහට මම හිතන්නේ මේක තමයි නිවන එහෙම කියනවනේ.
ඔව්.
හැබැයි දැන් ඔබ වහන්සේ එහෙම කිව්වට වෙන කෙනෙකුට එහෙම කියන්න බෑනේ අපේ රටේ. කිව්වම ඒක අතරංගුවට පත් වෙනවා. දැන් ඔය පහුගිය දවස් අපි දැක්කා විවිධ කාන්තාව විවිධ දේවල් ප්‍රසිද්ධිය කිව්වා කියලා. එහෙම විවෘතව අදහස් දක්වන්න ඉඩක් නැද්ද බුදුදහම තුල?
ඇයි තියෙනවනේ. තේඹ මේ බුදුහාමුදුරුව තමයි ලෝකේ පළවෙනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයා. ඒ නිදහස තියෙනවා. හැබැයි නිදහස තියෙනවා කියලා චතුර අපි අනවශ්‍ය විදිහට අර්ථකථනය කරන්න ගියොත්ින් කුණුහරපෙන් බනින්න ගියොත්ින් රටේ රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්, වෙනත් සම කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණාම ප්‍රශ්න නේද? එහෙමත් තියෙනවා. හැබැයි කොහොම වෙතත් බෞද්ධ දර්ශනය පිළිබඳව එදාට වඩා අද වර්තමාන සමාජයේ තරුණ පරපුර හැම දෙයක් ගැනම පරිශීලනය කරනවා, සොයනවා, අධ්‍යයනය කරනවා මොකද්ද ඇත්ත කියලා.
මේ කතාව කියපු ඉඳන් අපේ හැමෝම මේ ඔබවහන්සේට ඔය නාමල් ලියුන රැකගන්න හිම කියලා වෙලා විදේශගත ශ්‍රී ලාංකිකයෝ හිම මුදල් හිම දුන්නද? සාමාන්‍ය ලොකු ප්‍රමාණයද? මේ ඔය පහුගිය දවසක අතරංගුවටපත් වෙච්ච සද්දරතන හිමියන්ට කෝටි 8ක් විතර ලැබුණා කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. ඒත් ඔබවහන්සේට එහෙම ලැබුණද? ඒවෙන් ඉතුරු කරේ ඔබවහන්සේ
ඉතුරුක් කියලා. නෑ, මම අභියෝග කරනවා මේ වෙලාවේ. මම අභියෝග කරනවා, මට එහෙම කවුරු හරි දුන්නා කියලා සාක්ෂි සහිතව ඔප්පු කරොත් මම නාමල් ලියුනෙන් ඊට පහු වෙනද යනවා.
එහෙම ලැබෙන්නේ නැහැ නේ කිව්වා.
නෑ, ලැබෙන්නේ නැතිකම නෙමෙයි, යෝනතරන් යෝජනා එනවා. අප්පච්චි හරියට කෙලවරක් නැති යෝජනා. හැබැයි චතුර මම මුලේ පාවිච්චි කරනෝනේ.
අහුවෙන්නේ නැහැ.
මොකද මාව තම්බන්න හරි අමාරුයි කෙනෙකුට. හරි අමාරුයි චතුර. මොකද අපි මේ දැක්කහම චතුර දැක්කහම මට කිය චතුර මට පුළුවන් මිනිහෙක් දැක්කහම උඹ මේ වගේ මිනිහෙක් කියලා ඔළුවේ ඉඳලා නියම මේ මාපොටැඟිල්ල ළඟට මට කියන්න පුළුවන් උඹ මේ වගේ මිනිස්සෙක් කියලා. ඒ වගේ මට ස්වභාව ධර්මෙන් දීලා තියෙනවා එහෙම දැක්මක්. මොකද මම ස්වභාව ධර්මත් එක්ක දැන් අවුරුදු 32ක් කියලා කියන්නේ දීර්ඝ කාලයක්නේ. දීර්ඝ කාලයක්. නිශ්ශබ්ද වෙනවා කියලා කියන්නේ ඒකත් භාවනාවක් තමයි. මනස සැහැල්ලුවේ.
ඔය දැන් මේ නාමල් වෙන රාත්‍රී කාලේ ඉන්න බෑනේ පිරිස්සොල්ට නේද?
නෑ, මෙහෙමයි ඉන්න දෙන්නේ නෑ. හැබැයි දැන් අපි ඉතින් පුංචි පහසුකමක් හදලා තියෙනවා. ඒක ඉතින් මෙහෙමයි, අර කණ්ඩ බොණ්ඩ නෙමෙයි. අපේ මිනිස්සු යන්නේ චතුර හැම තැනකටම යන්නේ ආතල් ගන්නනේ. කාලා බීලා පොඩි චූන් එකක් අරගෙන ඈ. ඒ වගේ තත්වයකටනේ. එහෙම යන්න නම් තැනක් නෑ. එහෙම කරන්න බෑ. එහෙම නෙමෙයි ආධ්‍යාත්මික ඔක නරබණ්ඩ සෝබාදහම විඳින්න කැමති කෙනෙකුට යම් අවස්ථාවක් දෙන්න ඉතින් පොඩි පුංචි පොඩි මේ තැනක් අපි ළඟ තියෙනවා. එහෙම ගැටලුවකුත් නැහැ. එහෙම ගැටලුවක් නැහැ.
ඒ කියන්නේ රාත්‍රී කාලේ
පන්න එක ගන්න බෑ. ආ. දැන් ඔයාලා යන්නේ පන්න එක ගන්නනේ.
ඔයාලා කියලා මට කියන එක වැරදිද? මම එහෙමද කියලා ඔබ වහන්සේ දන්නේ නැහැ. ඔයාලා කියලා
පොත් නැති වෙන්න බෑනේ, නැහැ කියලා කිව්වොත් එහෙම. ඔයා ගිහියෙක් නෙමෙයිනේ.
විඳින්න යන මිනිස්සු ඉන්න පුළුවන් නේ.
ඔව්, විඳින්න යන මිනිස්සු ඉන්න
පුළුවන්. දැනෙන්න
තමයි දැනෙන්නේ. හැබැයි ඒක 125ක් විතර.
නේ. දැන් ඔබ වහන්සේලා රැයට තනි පංගල මෙහෙම ඉන්නකොට ඔක දැනෙනවද? මොකද්ද ඒ දැනෙන හැඟීම?
අපේ චතුර ඒක ගැන නම් දවස් 5ක් කියන්න පුළුවන් චතුර. මේ ජීවිතේ මොකද්ද කියලා හිතෙනවා. අපි කොතනද ඉන්නේ කියලා හිතෙනවා. මට ඒ තනියම ඉන්නකොට දැනෙන සිතුවිලි, මම ඉපදිලා මම මහාන වෙලා මම නාමල් වෙන ආරම්භ කරලා ඒ අද ලබන සතුට, ඒ සැනසිල්ල, නිදහස, ඒක කෝටි ප්‍රකෝටි ගානක් සල්ලි තිබුණත් චතුර ලබා ගන්න බෑ.
ඔබ වහන්සේ ඇයි මේ කියන්නේ? දැන් මේක සිංහල බෞද්ධ රට කියලානේ කියන්නේ. සිංහල බෞද්ධ රට කිව්වම එතකොට ස්වාමින් වහන්සේලා බොහෝ පිරිසක් මේක සිංහල බෞද්ධ රට අපේ රට කියලා කියනවා. ඔබ වහන්සේ වෙන කෝෙන් හරි නිකන් අදහස් කරගෙනද ඔබ වහන්සේට හිතෙනේවද කියන්නේ? ඔබ වහන්සේ කියන්නේ නෑ එහෙම කිසිම ආගමකට ප්‍රමුඛස්ථානය දෙන්නේ මේ විවස්ථාවේ තියෙනවනේ මේ බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුයි කියන එක. නමුත් ඔබ වහන්සේ එහෙම
නෑ. මම එතන නෑ. මම කියන්නේ මේ බෞද්ධ දර්ශනය කියන එක, මේ බුද්ධාගම කියන එක සිංහල මිනිස්සුන්ට විතරයි දායිති. මේ රටේ බහුතර ජනතාව සිංහලයක වෙනම කතාවක්. මේ සිංහල විතරක් නෙමෙයිනේ සිංහල කතෝලිකත් ඉන්නවනේ මේ රටේ. ඒතර දෙමළ මිනිස් සහෝදර ජනතාවත් ඉන්නවනේ. තව ඒතර මුස්ලිම් සහෝදර ජනතාවත් ඉන්නවනේ. මම කියන්නේ රාජ්‍ය පාලනයේදී කිසිදු ආගමකට ප්‍රමුඛතාවය ලබා දිය යුතු නැත. රාජ්‍ය පාලනයේදී කිසිදු ආගමික නායකයෙක් සම්බන්ධ කරගත යුතු නැත. ඒ මගේ පෞද්ගලික මතය. මේක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. හැබැයි මේක මගේ මට අදහස ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. එහෙම කිසි ගැටලුවක් නැහැ.
ඔබ වහන්සේ කියනවා බදු නොගෙවා හොඳටම ඉන්නේ මේ අපේ හාමුදුරුවෝ තමයි කියලා.
ඔව්.
ඉතින් හාමුදුරුවෝ බදු ගෙවන්න ඕනද?
ඉතින් දෙයියනේ දැන් ඉස්සර නම් මේ මයිත් මේ මොකක්ද අර යහපාලන ආණ්ඩුවන කාලේ බදු ගෙවන්න ආදායම් බදු ගෙවන්න ආවා. දැන් නම් නැහැ වෙන්නේ නැති එක. ඉතින් ඇත්තටම මෙහෙමනේ ගමක් ගත්තාම චතුර ගමක පන්සලක් හදනවා. ඒ පන්සල හැදුවාම ඒ ගමේ පන්සලේ ඉන්න හාමුදුරන්ට සියලුම දේවල් පාසුකම් ටික දෙනවා. එතකොට යාන වාහනත් දෙනවා. තෙල් ටිකක් දෙනවා. ඔක්කොමත් ටිකක් දෙනවා. බදු ගෙවනවද? මම නිතර කියන දෙයක් තමයි මිනිස්සුන්ට අපේ සිංහල බෞද්ධයෝ එකතු වෙලා ගමක පන්සලක් හදලා බදුන ගෙවන සිටුවරේ හදනයි කවුද ගමේ පන්සලේ හාමුදුරු. ඇත්ත කතාව ඒකනේ.
ඉතින් ඔබ වහන්සේත් එහෙම සිටුවරෙන්නේ. නැත්තම් කොහොමද ඔහොම
ඉවෙලා? මම සිටුවරෙක් නෙමෙයි කියලා කිව්වද? මම මගේ සෝසක්තියෙන් ගොඩ නැගිච්ච සිටුවරේ.
ඒක තමයි මහර වැඩක් මේක. ඔබ වහන්සේ සිටුවරෙක් වෙලා තමන්ගේ ජීවිතයේ අවසාන භාගයේ ඉන්න ඕන විදිහට සල්ලිත් හොයාගෙන වාහනයකුත් තියාගෙන හොඳ ස්ථානයකුත් හදාගෙන ඉඳලා කියනවා මේ හාමුදුරුවන්ගෙන් බදුත් අය කරන්න ඕන මේ ඔක්කොම සිටුවරු හදලා තියෙන්නේ ගම්වල.
නෑ නෑ මෙහෙමනේ මම කියන්නේ මෙන්න මෙතන මම කියන්නේ මමත් එහෙම ගොඩ නැගිලා අමාරුවෙන් මං හැදිච්ච කෙනෙක්. සෝසක්තියෙන් ගොඩ නැගිච්ච
කෙනෙක්. ඒ බදු ගෙවන්න ඕන කෙනෙක්නේ.
මමත් ඉතින් බදු කියන්න කිව්වොත් මමත් ගෙවනවා. දැන් ඔයා කැමති පන්සල හදලා ඉවර වෙලා වටේට බැමි බැඳලා ගේට්ටුව දාලා ඉබ්බ දාලා හම්බෙන්න ගමේ ඔයා දාන දෙන පන්සලේ හාමුදුරුව හම්බෙන්න අපොයින්ට්මන්ට් එකක් කරගෙන යන්න ක්‍රමයක් ඕන කියලාද ඔයා කියන්නේ? ඔය
නෑ
එහෙනම්
මං කියන්නේ ඔබ වහන්සේ බදු ගෙවන්න ඕන කියපු කතාව.
නෑ නෑ මම කියන්නේ ඒ ඒ සිස්ටම් එක නෙමෙයි චතුර මම කියන්නේ. ගමේ පන්සලේ හාමුදුරුව ව්‍යවසායකෙක් විය යුතුයි. ඔය පන්සල් වලට මේ අක්කර 10 ගානක් පූජා කළේ ඇයි රජවරු? හාමුදුරුව ව්‍යවසායකෙක්. ඒ කවුරු හරි කොතනක හරි. ඒ හාමුදුරන්ගේ නායකත්වයෙන් තමයි ඒ ප්‍රදේශයේ ජනතාව ඒ ගමේ ජනතාව ජීවත් වුණේ. මිනිසුන්ව ගොඩනැගුවේ ඒ හාමුදුරුව. අද ඒ ක්‍රමේ තියෙනවද? නෑනේ. විවසායකයා කියන එක්කෙනා ගමේ පන්සලේ හාමුදුරන්ගෙන් ආරම්. එතකොට මිනිස්සුත් එක්ක යන්න පුළුවන්.
මේ පුදුම දැන් අවස්ථාවකට එන්නේ. කියන්නේ පන්සලේ හාමුදුරුවත් විවසායකයා වෙන්න ඕන, රට ගොඩ නගන්නත් විවසායකයෝ ඉන්න ඕන,
ජනාධිපති වෙන්න
ජනාධිපති විවසායකයෙක් වෙන්න ඕන.
මේ හැම කෙනාම එකට එකතු වෙලා රටක් ගොඩ නගන්න ඕන.
ඒ කියන්නේ ඔක්කොම බිස්නස් කාරයෝ වෙන්න ඕන,
ජනාධිපති වෙන්න ඕන. බිස්නස් කාරයෝ නෙමෙයි පන්සලේ හාමුදුරුවෝ බිස්නස් කාරයෝ වෙන්න ඕනේ. පන්සලේ තියෙන අක්කර 1000ක් තියෙනවනම් ඒකේ අක්කරේ අක්කරේ දීලා වෙරලා මිනිසුන්ව ගොඩනගන්න බැරිද? ඒකට බදු මුදලක් ඒ ඊටමඩ ගන්න බැරිද? ඒක අරගෙන රටේ අහඹත වෙනුවෙන් වීදම් කරන්න බැරිද? දැන් සමහර පන්සල් වලට ආණ්ඩුවෙන් ලයිට් බිල් ගෙවන්නේ.
ඕන්නේ නැද්ද?
ඈ? අයි මොකටද?
අර මිහින්තලේ හාමුදුරුවෝ කියන්නේ ගෙවන්න ඕන කියලා.
රාජ්‍ය පොසොන් උත්සවයට ගෙවන්න ඕන චතුර.
පොඩ්ඩක් පැන්න.
මගේ හරිය නෙමෙයි. රාජ්‍ය පොසොන් උත්සවය කියලා එකක් නෙමෙයි තියෙනවනේ. රාජ්‍ය වෙසක් උත්සවය කියලා එකක් තියෙනවනේ. ඒකට රජයෙන් අනිවාර්යයෙන්ම වීදම් කරන්න ඕනේ. එතන මම ඉන්නවා.
අනිත් මාසවල ගෙවන්න ඕනේ.
අනිත් මාසවල මේ පන්දල් වලට ලැබෙන ආදායම්. ඒ වගේ කල්මනාකරණය කරගන්න පුළුවන්.
මදි කියලා කියනව නේද ලැබෙන ප්‍රමාණය?
ඒ කියන්නේ කොච්චර විතර?
මන් දන්නේ නැහැ කියන්නේ. ඔබ වහන්සේ තමයි ලැබෙන අය දන්නේ, ටිකට් ගණන් දන්නේ, ආපු ගණන් දන්නේ. සාමාන්‍ය කොච්චරක් විතර ලැබෙනවද ඇත්ත?
ඒවා ඉතින් මම දන්නේ නැහැ. ඔයා අයගෙන් ඒකත් ගින් අහන්න මගෙන්
අහන්න. නෑ මං ඇව ඒතකොට නාමල් වෙන්ඩ ලැබිච්ච ආදායමත් එක්ක ටිකට් ආදායමෙන් අපිට හිතන්න පුළුවන්. එහෙනම් මිහින්තලේට වුණත් ඔය වගේ ආදායමක් කියලා ඇති.
නෑ නෑ ඉතින් මම දන්නේ නැහැ. මිහින්තලේ කතාවක් මට නෑ. ඔයා මේ මාව පතුරු ගහන්න එන්න එපා. මිහින්තලේ කතාවක් නෑ. මම සමස්තයක් වශයෙන් මේ රටේ ඔය ප්‍රධාන පෙළේ ඔය තියෙන ස්ථාන ගැන තමයි මම ඔය කිව්වේ. ඇත්ත කතාව. අපි මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙනවා නම් අපි අපේ දුකේ සැපේ බලනවා. අපි මිනිස්සුන්ට යම් දෙයක් දුන්නාම අපි හැමදාම කළේ දියා එක්කහු කරපු එක එක්කහු කරපු එක නේද? ඇයි අපි ටිකක් පන්සල කියලා කියන්නේ අස්කරණ ආයතනෙට නේද? මටත් මේවට එරෙහි වෙයි. ඒක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්.
ඉතින් ඔය ඔක්කොම කරන්න පුළුවන්නේ හොඳ නායක ස්වාමින් වහන්සේ නමක් විදියට වැඩ කටයුතු කරා නම් ඔබ වහන්සේලා දැන් නායක
හම්බුනේ නෑ. මම කියන්නේ අපේ භික්ෂු සංස්ථාව දිහා ගත්තාම මම කියන්නේ සංඝාධිකරණ පනත අත්‍යවශ්‍යයි. එතකොට දැන් ඔය අර පෞකිදාවේ මේ රාජංගනේ සද්දා රතන වගේ ඔය අය හාමුදුරන් වහන්සේලා ඉතින් වැරදි කරනවා නම් සංඝාධිකරණ ගෙනාව දඬුවම් දුන්නා. ඒක සාසනයෙන් ඉවත් කරනවා ඉවත් කරනවා. එයා තියෙනවනම් මේ ආයත සංවරයේ පිහිටවනවා නම් ඒක එහෙම තියලා නිශ්ශබ්ද වෙනවා. ඉතින් එහෙම එකක් අපේ රටේ තියෙනවද කියන්නකෝ? භික්ෂු නායකත්වයක් තියෙනවද කියලා කියන්නකෝ කොතනද?
මල්ලත් නායක හඳුරින් වාස්කිරි නායක අමරපුරේ නායක රාමඤ්ඤ මහානිකාය
අමරපුර නිකාය රාමඤ්ඤ නිකාය මහානායක ස්වාමීන් වහන්සේලා ඉන්නව ඇත්ත කතාව. ඉතින් නමුත් ඒ අනසක පිළිපදින ක්‍රමයක් දැක්ක තැනක් තියෙනවද? ඔයා දැක්ක තැනක් තියෙනවද කියන්නකෝ? ආඥාවක් පතුරෝලා සංඝ ආඥාවක්. සංඝ අපිට පුළුවන්නේ මේ රටේ වැරදි කරන මිනිස්සුන්ට දේශපාලඥයෝ රටට අහිතකර වැඩ දේවල්නේ 95%ක් කරන්නේ. ඔය අපේ මහානායක ස්වාමීන් වහන්සේලාට බැරි සංඝ ආඥා තොපි එකෙක්වත් එන්න එපා අපි ළඟට. අපි තොපේ පළතුරු කූඩ ගන්නෙම නැහැ. තොපේ වරප්‍රසාදත් අපට ඕනේ නැහැ. තොපේ නිලවාහනත් අපට ඕනේ නැහැ. ඈ කියලා ඉවරලා තහංචිදා සංඝාඥාවක් නිකුත් කරන්න පුළුවන්. එතකොට දේශපාලඥය ඇවිදින්න අපිට ඕන විදිහට මේක කල්පනාකරණය කරන්න පුළුවන්. ඔය ආගමික නායකයෝ ටික ඔක්කොම ওই ටික කළා නම් එහෙන මොකද වෙන්නේ? පොණ හරි රටේ ප්‍රශ්නයක් ඇති වෙනකොට මේ මහානායක ස්වාමීන් වහන්සේලා ළඟට අටපිරිකරයි පළතුරු කූඩේ ගිහිල්ලා තද බහැ දැකලා මේ තොරතුරු ටික කියනවා මෙහෙමයි කියලා ඉතින් උන් එනවා. නමුත් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? චතුර මේක තමයි ඇත්ත. අපි හැමදාම පුරුදු වෙලා තියෙන්නේ කොලේ වහලා ගහන්නනේ හැම තැනම එමනේ කරන්නේ.
ඔබ වහන්සේත් ඉතින් අවසානේ ගත්තන් පස්සේ මේ මාකටිං කරන අවසානේ මේ ඔක්කොම
මේ මාකටිං නැතුව යන්න බෑ මම. කවුද චතුර? ඔයා අවුරුදු 18ක් දෙරණේ මේ ඉඳගෙන මාකට් කරේ නැත්තම් මේ ඔයාට පැවැත්මක් තියෙනවද කියන්නකෝ මට.
මොනවද මාකට් කරන්නේ? මම මගේ ජොබ් එක කරා මම
මාකට් කරන්නේ. ජොබ් එක තමයි මාකට්. ඉබේම මාකට් වෙනවා ඔයා. ඔයා ඒක තේරුම් ගන්න තියෙනවා. කොහමද ඔයා නැහැ කියන්නේ? මීඩියා වල මාධ්‍ය වල පෙනී සිටිනවා කියන්නේ මාකට් කරි මාකට් එකක් නෙමෙයිද?
එහෙම කියන්න බෑ නේ.
නෑ මොකද එහෙම කියන්න බෑ.
මගේ රැකියාව මේක.
නෑ ඔයාගේ රැකියාව. ඒ ඔයා පඩියට වැඩ කරන්නේ ඒක වෙනම කතාවක්.
මං ගිහිල්ලෙවලා මේක මාකට් කරන්න කියලා මේ මේවා කරලා සිද්ධි කරන්න ඕනේ නෑ.
නෑ ඔයා ඉබේම මාකට් වෙනවනේ.
ඔය ඉතින් මට කරන්න දෙයක් නැහැ ඒක.
නෑ ඒක ඒක ඔයාට කරන්න දෙයක් නැහැ.
නමුත් දැන් මම සම්මාන දෙනකොට සම්මාන ගන්න ගිහිල්ලා මම ගත්තේ මෙහෙමයි මම මේකයි මං ආවේ මෙහෙමයි මං පත්‍රයකට කියලා මං ආටිකල් එකක් දාලා හෙට දවසේ ඒක Facebook එකේ දාලා ඒක වෛරල් කරගන්න ඕන නම් ඔන්න මම මාකටිං කැම්පේන් එක කරගෙන යනවා මගේ.
ඔව්.
මං ඕකක් කක් කරන්න
යන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ නේ.
ඉතින් මම ඕකකට ජන් මං අඩුවෙන් දෙන සම්මානයක් ගන්නවත් ගිහිල්ලා නැහැ. ඒක මට කරගන්න ඕන ගමන් නැහැ.
නෑ නෑ මං කියන්නේ
මාකට් කරන්න ඕනම කමක් නැහැ කියලා මම මේ කියන්නේ.
නෑ මාකට් කරන්න ඕනේ. මාකට් කරන්න ඕනේ නැත්නම් තමන්ගේ වටිනාකමක් නැහැ නේ. දැන් මම
සුභාධර්ම දෙයිනේ ඔබ වහන්සේ කියනවා වගේ දැන් ඔබ වහන්සේ කොක්කොම
සුභාධර්ම. ඒ සුභාධර්ම දෙනවම කියලාම බලාගෙන ඉන්නත් බෑ. සුභාධර්ම ඒකට යොමු කරනවා. මම රුපියල් 300ක් අරගෙන අතේ අරගෙන ගිය මිනිහෙක්. නාමල්ලුවෙනට මේ චතුර නාමල්ලුවෙනට නාපු රාජ්‍ය නායකයෙක් නෑ චන්ද්‍රිකාගේ ඉඳලා. මට හම්බ වෙච්ච රාජ්‍ය නායකයෙක් නෑ මේ චතුර.
ඔක්කොම වැමිනවනවා කතා කරනවා බෑ දකින්නවා නේ.
ඔය රාජ්‍ය නිලධාරීන් හැම කෙනෙක්ම එහෙමයි. මැති ඇමතුරු දේශපාලන අතලොස්සක් තමයි. එහෙම නැත්නම් ඔක්කොම මම අඩුම තරමේ මේ පත්‍රයක රූපවාහිනිය හරි දැකලා තියෙනවා. මම බුදියාගෙන හිටියා නම් මම සෝබාදහමෙන් දෙයි කියලා මට මම මාකට් කරන්න මහන්සි වුණේ නැත්නම් ජනතාව වෙනවද නාමල්ලු වෙනට? මාකට් කිරීම තුල ප්‍රසිද්ධිය තුල ආර්ථිකය මෙහෙම වෙනවා. ඒක හැබැයි හරියට කලමනාකරණය කරගත යුතුයි.
දැනට ඒ වගේ හොඳටම මාකට් කරලා වැඩ කටයුතු කරගෙන යන ඔබ වහන්සේගේ විදිහටම යන ගමන යන විහාරස්ථානයක් හරි පන්සලක් හරි ස්වාමීන් වහන්සේනමක් හරි පේන්න ඉන්නවද?
මම නම් මට නම් කියන්න බෑ චතුර.
ඒ උමන්දාවේ අපේ පිට දුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේ වගේ.
ආ උමන්දාවේ හාමුදුරුව පෞද්ගලිකව මම හඳුනනවා උන්වහන්සේගේ වැඩවලට මම ගොඩක් කැමති. හැබැයි හැම දෙෙම අනුමත කරන්නේ නැහැ. සියලු දේ අනුමත කරන්නේ නැහැ. ජාතික වගකීමක් හැටියට භික්ෂුවගේ වගකීමක් හැටියට මම විශ්වාස කරන එක දෙයක් තමයි උන්වහන්සේගේ යම් යම් දේවල් තියනවා ගත යුතු දෑ. බොහෝ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මගෙත් අඩුපාඩුකම් නැත්තේ
මොකද?
ඔයාගේ අඩුපාඩුකම් නැත්තේ කොහෙද? සර්වතෝපද්‍ර විච්චමිනිය ලෝකේ ඉන්නවද කියන්න මට? හැබැයි උමන්දාවේ හාමුදුරුවන්ට ගණ්ඩ ගත යුතු දේ අරගෙන නරක දේ අපි අයින් කරනවා. ඒක වෙනම කතාවක් නේ. නමුත් ඇත්තටම මොනවා හරි යමක් කරනවනේ.
උන්වහන්සේ මාකට් කිරීම පිළිබඳව කතා
කරන්නේ. ඒක තමයි. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. උන්වහන්සේගේ මාකට් කිරීම තුල මම දකිනවා උන්වහන්සේගේ මාකට් සෝෂල් මීඩියා තුල මාකට් කිරීම වැඩි. මට මගේ පෞද්ගලික මතය. ඒ තුල මිනිස්සු හැමදාම දැකලා 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 ඊට පස්සේ මිනිස්සු නතර වෙනවා.
ඔය දැන් අලුත් දෙයක් දෙන්න පුළුවන් නේ. ජාතික වශයෙන් රට හදන හැටි, ආර්ථිකය හදන හැටි, කිරිගවයොත් එක්ක දියුණු කරන හැටි, ජෑම් හදන හැටි කොච්චර දේවල් තියෙනවද
ඉතින්. නෑ ඒවා විතරක් නෙමෙයි. අර මම අර මම දකින එක දෙයක් තියෙනවා. අර ගොවියන්ට බණින එක මම ඒකට කැමති නෑ. ඒ කියන්නේ ඒ හාමුදුරන්ට සියලුම සම්පත් නොමිලේ ලැබෙනවා. ගොවියට එහෙම නෑනේ. උන් කම්මැලියෝ. නමුත් මිනිස්සු උනන්දු වෙනවා. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. ඒ හාමුදුරන්ගේ වාසනා ගුණේනේ. උත්සාහය කැපවීමනේ.
නැ ඔබ වහන්සේ කියපු විදිහට ඕනම විහාරස්ථානයකට ඕනම ස්වාමින් වහන්සේ නමකට මාකට් කරා නම් ආර්ථිකය අර පෙන්නපු විදිහට මෙහෙම කරන්න පුළුවන්
නේ. ඔව් පුළුවන්. ඒ මාකට් කරන්න ඕනේ වටිනාකමක් තියෙනවා.
ඒ කියන්නේ ආගමික සංස්ථාව තුළ තමයි මේ ලෝකේ වැඩිම මුදල්
පැහැදිලිවෙන්නේ
නේ.
පැහැදිලි.
ඒක හොඳටම දන්න හින්දා හාමුදුරුවරු හරියට පාවිච්චි කරලා අවශ්‍ය ප්‍රයෝජනෙ ගන්නවා. ආගමික නායකයෝ ස්වාමින් වහන්සේලා සියලු දෙනා මම මේ කියන්නේ.
ඒක කල්මනා කරන්න අපේ රටේ ඒක දන්නේ නැහැ සමහර අය. අක්කර කෝටි ගණන් ලක්ෂ ගණන් තියෙනවා. නමුත් ඒක කල්මනාකරණය කරලා ඒක නිසි විදිහට පරිහරණය කරන්න දන්නේ නැහැ. ඉගෙන ගන්නත් කැමති නැහැනේ.
තියන්නකෝ වැඩමුළුව. උගන්වන්නකෝ දැනුම.
ඈ
දැනගත්ත දේවල් දැන් හොඳ කාලේ.
අනේ මොකටද?
ඇයි ඒ? 70වත් වයසක්ද?
නෑ වයසක් නම් නෙමෙයි. තව හයිය හොඳට තියෙනවා. ඒ වුණාට නිකන් ඵලයක් ඇති දෙයක් එපා. ඔයත් එක්ක කතා කරන එක මට ඊට වඩා ඵලදායි.
අවසාන වශයෙන් ඔබ වහන්සේ මොකද්ද කියන්න
තියෙන්නේ? මම කියන්නේ අපි මීට වඩා හිතන්න අවශ්‍යයි. ආකල්පමය වෙනසක් ගිහි පැවිදි හැම කෙනාගේම ආගමික නායකයෙකුගේම රට ගැන, තමන්ගේ පැවැත්ම ගැන, තමන්ගේ ස්ථානය ගැන, තමන්ගේ පවුල් සංස්ථාව ගැන සිතලා තමන්ගේ අනාගත පරපුර යහපත් පුරවැසියන් ඇටියට හදන්න ආකල්පමය වෙනසක් ඇති කරගන්න කියලා මට තමයි කියන්නේ ඕනකම තියෙන්නේ. මේ මම කතා කරපු සාකච්ඡාවේ තොප්පිය හරි කෙනෙක් දා ගන්න කැමති කෙනෙක්. ඒකේ මට කිසි ගැටලුවක් නැහැ. තොප්පිය හරිනම් දා ගන්න. එච්චරයි.
අපේ අද සාකච්ඡාව සඳහා සම්බන්ධ වුණේ ජාතික නාමල් වෙන කියන දෙයක් අපි දැනන් හිටියේ නෑ. ඒ ස්ථානයේ ජනයා අතරට ගියේ උන්වහන්සේ නිසා මුරගහෙන් ආරම්භ වුණු විප්ලවයත් එක්ක වසර 32ක් තිස්සේ තමන්ගේ විදිහට තමන් හදාගත්තු ක්‍රමයකට ඒ ස්ථානය ආරක්ෂා කරගෙන පවත්වාගෙන ගිහිල්ලා ඒකෙන් ආදායම් උපයලා ඒ වගේම ගමත් එක්ක ඒ ප්‍රදේශයත් එක්ක ජනතාවත් එක්ක බද්ධ වෙච්ච වැඩසටහන්